ඊළඟට ගරු අනුරපිය දර්ශන අප මන්ත්‍රීතුමා විනාඩි 7ක් කාලයක් තියෙනවා.
උලාසනාරුවට මන්ත්‍රීතුමියනි, අත් වශයෙන්ම මේ අද අපි පරිපූර්ණ ඇස්තමේන්තුවක් අනුමත කරලා තියෙනවා. අනුමත කරන්න යනවා රුපියල් මිලියන 65000ක විශේෂයෙන්ම මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන්. නමුත් අපි මේක කතා කරනකොට අපි කියන්න ඕනේ ඉස්සර වෙලාම මේක කාලය තුළ හැදුණු මාර්ගයක් නෑ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දක්ෂ මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස හදලා නැහැ. දැන් දෙවෙනි කොටස හදනවා කියලා කියනවා. දැන් මධ්‍යම අධිවේගී මාර්ගය නගිනව නම් නගින්න වෙන්නේ අලව් වෙන්න ගල කුරුණෑගලින් බහින්න වෙනවා. එතකොට ඉතින් ඒක ඒ පළවෙනි කොටස හදෙන්නේ කවද්ද, තුන්වෙනි කොටස හදෙන්නේ කවද්ද කියන එක කිසිම තොරතුරක් නැහැ. අත් වශයෙන් මේ කොටස මම දන්නවා විශාල පරිසර හානියක් වෙලා තියෙනවා. දැන් මුල්ම සැලසුම තිබුණේ ඒක කනුවට යන්න ඕන මාර්ගයක් හැටියට. නමුත් ඒක දැන් කඳු පාත් කරගෙන කපාගෙන පළාතම පුරවගෙන ප්‍රදේශවලට විශාල ප්‍රශ්නයක් ඇති කරමින් යනවා. ඒ නිසා මම හිතනවා මෙවැනි සංවර්ධනයක් පිළිබඳ අපි නැවත සිතා බැලිය යුතුයි කියලා මම කල්පනා කරනවා. මම ඒ කාරණාවට අතිරේකව මම කියන්න ඕනේ, සාමාන්‍යයෙන් අපේ ලංකාවේ බැංකු වාර්තාවල තියෙන දත්ත අනුව ලංකාවේ දිනකට ආදායම රුපියල් දිනක ආදායම රුපියල් බිලියන 5.2ක් හැටියට තියෙනවා. ඒ කියන්නේ ආදායම රුපියල් බිලියන 1932යි, මේක 360 බෙදපුවාම බිලියන 5.3ක් හැටියට සඳහන් වෙනවා. වියදම බිලියන 2693ක් තියෙනවා, මේක 360 බෙදපුවාම බිලියන 7.3ක් දවසකට වියදම් වෙනවා. ඒ කියන්නේ දවසකට බිලියන 2ක අතිරික්තයක් තියෙනවා. මේ අතිරික්තය කියලා කියන්නේ ණය ගන්නවා කියන එකයි. ඒ ණය අරගනිමින් අපි මේ ආර්ථිකය නඩත්තු කරනකොට අපි දන්නවා 2005 අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 2යි, 2014 ඒ කියන්නේ අවුරුදු 10කට වැඩි කාලයකට ට්‍රිලියන 7යි, මේ අවුරුදු 7ට දැන් ට්‍රිලියන 12යි. ඒ කියන්නේ මේ අවුරුදු 4ටත් ට්‍රිලියන 7ක් ට්‍රිලියන 5ක් ණය අරන් තියෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ මේ ආර්ථිකය අපි ඉතාමත්ම අමාරු තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ. මෙතන ඇවිල්ලා මේ මුදල් ඇමතුමත් ඒ වගේම අනිකුත් ඇමතුමත් ලොකු පම්පෝරි කියනවා ආර්ථිකයේ දියුණුව පිළිබඳව. මොකක්ද ආර්ථිකයේ දියුණුව? ගම් ආර්ථිකයේ දියුණුව බලන්න නම් අපි ගම්බද මිනිස්සුන්ගේ ආර්ථික ශක්තිය දිහා බලන්න ඕනේ. අද බැලුවොත් අපේ ග්‍රාමීය අපනයන සියල්ලකින් මිල බෑලා, කුරුඳු ගත්තොත් කුරුඳු බෑලා, ඒ වගේම ගම් මිනිස්සුල මිල බෑලා, අනි රබර් වල මිල බෑලා, පොල් වල මිල බෑලා, වී වල මිල බෑලා. එතකොට කොහොමද මේ ආර්ථිකය පවත්වනවා කියලා කියන්නේ? අපි මේ කවුරුත් නොදන්න මහා පරිමාණ සංවර්ධනය ගැන කතා කරනවා වගේම අපි ගැමියන්ගේ සංවර්ධනය ගැනත් බලන්න ඕනේ. මම කරු සභාපතිතුමියට කියන්න ඕනේ, අද අපේ පළාත්වල විශාල ජල හිඟයක් තියෙනවා, විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කේ. මම ඊයේ ගිය සුමානේ වාරියපොළ ආසනේ ස්ථාන තුනකට ගියා. ඒ තුන ස්ථාන තුනේ එකම ඉල්ලීමයි තියෙන්නේ, ඒ කියන්නේ අපිට පානීය ජලය දෙන්න කියලා. එතකොට අපි අපිට ලැබෙන සුළු ප්‍රමාණය මුදල් වලින් පානීය ජල ව්‍යාපෘති කීයක් කරනවද කියලාවත් මේක ලියලා නැහැ. මං හිතන්නේ අද වෙනකොට පානීය ජල ව්‍යාපෘති හතරලා වගේ මට පේන්නේ ලංකාවේ. ඒ අනුව මං හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මූලික අවශ්‍යතා ඉටුවීම් වෙනුවට නාස්තිකාර වියදම් වලට වැඩි කොටසක් වියදම් කරන්න තමයි මේ අද ලෑස්ති වෙලා කටයුතු කරලා තියෙන්නේ. අපි ඉතාමත්ම අඩු ආදායම් ලබන රටක්, මැදි ආදායම් ලබන රටක් වුණත් අපිට තියෙනවා ආර්ථික ප්‍රශ්න ගොඩක්. ඒ ආර්ථික ප්‍රශ්න සමහර ඒවා ආර්ථික කළමනාකරණේ වැරදි. අත්ත වශයෙන්ම ආණ්ඩුව නිසි ආර්ථික කළමනාකාරීත්වයක් ඉදිරියට අරගෙන ගියා නම් මේක වෙන්නේ නැහැ. අපි දිගින් දිගටම කිව්වා මේ ආර්ථිකය කළමනාකරණය කිරීම එදා ඉඳලා වැරදි අන්තයට දුවන්නේ කියලා. එතකොට අද පේනවා දවසකට රුපියල් බිලියන 2ක් අපි ණය ගන්න සිදු වෙලා තියෙනවා නම් ආදායමට වඩා වියදම් වැඩි නම් මේ ප්‍රමාණය අනුව අවුරුද්දකට අපි කීයක ණය ප්‍රමාණයකට අපි ණය ගැතිභාවයට හිර වෙලා ඉන්නේ. උදාහරණයක් වශයෙන් 2015 අපේ දළ දේශීය නිෂ්පාදනයේ ණය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 71%ක් තිබුණා. අද 83%ක් දක්වා 2018 වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ විශාල ණය සඳහා ණය ගෙවීම සඳහා දැන් අපි ණය ගනිමින් ඉන්නවා. ආණ්ඩුව මෙතෙන්ට ඇවිල්ලා කියනවා සියල්ල හරි ඔක්කොම හරි අපි සංවර්ධනය කරනවා, ගම හදනවා, අරක මේක කියලා කියනවා. දැන් ගම නැගුම එහෙම නැත්නම් අලුත් පාරවල් හදන්න කියලා තියෙනවා. මේ මම දැනගන්න කැමති කො මේවට ටෙන්ඩර් කියලා. අපේ රටේ අපි මේ ආණ්ඩුව පත් කරුවේ මොකද්ද, මේ යහපාලන රජයක් හැටියට සෑම දෙයක්ම ඉතාමත්ම පරිසිදු කරනවා කියලා නාවේ දැන් එතකොට මේ අවුරුද්දේ විශාල මුදලක් වියදම් කරනවා මාර්ග හදන්න කියලා ඒගොල්ල කියනවා. නමුත් මම දන්නේ එකකටවත් ටෙන්ඩර් කැඳවලා තියනවාද කියලා. එක්කෝ අඩුගානේ දිසාපතිවරයා හරවට ටෙන්ඩර් කැඳවලා ඒ ටෙන්ඩර් ලබා ගත්ත කින්ද මට ආරංචි ඇදීර තමන්ගේ කැමැති අයට දෙන්නයි. ඒ කැමැති අය
කොටසක් විනාඩි දෙකක් කාලයක්
කොටසක් තමන්ගේ සාක්කුවට දාගන්න කල්පනා කරලා තිබෙනවා. ඒ නිසා මෙහෙම රජයන් ගෙනියන්න බෑ. මේ නිසා අද අපි ඉන්නේ මූල්‍ය වශයෙන් වැටිලා, ඒ වගේම ආර්ථික වශයෙන් වැටිලා, සමාජීය වශයෙන් වැටිලා, ආරක්ෂාවෙන් වැටිලා, විශ්වාසයෙන් වැටිලා, අපි සම්පූර්ණයෙන්ම අර ෆේල් ස්ටේට් එකක්, එහෙම නැත්නම් අසාර්ථක රාජ්‍යයක් කරා අපි වේගයෙන් ගමන් කරමින් ඉන්නවා. වේගයෙන් ගමන් කරමින් ඉන්නවා. මේකේ වගකීම දරන්න ඕනේ මේ රජය. මේ වගකීම දරන්නේ කවුද? විශේෂයෙන්ම අපි ගත්තොත් මේ ආර්ථික පසුබෑම අපි හදන්න අපිට තව අවුරුදු කීයක් යයිද? අවුරුදු කීයක් යයිද? මේක අපිට කරන්න පුළුවන් දෙයක්ද? ඉතින් ඒ අනුව තමයි අද ආරක්ෂාව පිළිබඳ තත්ත්වයක් අපේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙද්දි අපි මේ ඇමරිකන් හමුදා ලංකාවට ගෙන්නන්න ලෑස්ති කරගෙන යනවා කියලා අපිට කියන්නේ. ඒ නිසා මේ තත්ත්වය ඉතාම නරකයි. මේ ආණ්ඩුවට මොනම ආකාරයකින්ව පහුගිය අවුරුදු හතරමාරේ පුළුවන්කමක් ලැබුණේ නැහැ මේ ආර්ථික අංශය දියුණු කරන්න. මොකද එක්සත් ජාතික පක්ෂය තමයි මේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය එකට ආණ්ඩු කරන කාලේ ආර්ථික අංශය භාරව හිටියේ එක්සත් ජාතික පක්ෂය. කිසිසේත් ලෑස්ති වෙනුනේ නැහැ මූලික ප්‍රශ්න ගණනාවකට විසඳුම් හොයන්න. අරයට හොරා කිව්වා, මෙයාට හොරා කිව්වා මිසක් නිවැරදි තත්ත්ව හොයාගෙන වැඩ කරන්න ලෑස්ති වුණ නැහැ. ඒ නිසා අද ලෝකයේ පුරාම අපිට පේනවා ආර්ථික පසුබෑමකට අපි ලක් වෙනවා. අපේ ආසියාවේ අනිකුත් රටවල් ඉදිරියට යනවා. චීනය ඉදිරියට යනවා, ඉන්දියාව ඉදිරියට යනවා, තායිලන්තය ඉදිරියට යනවා, මැලේසියාව ඉදිරියට යනවා. ඒ යනකොට අපි ආපහු සැරයක් ආසියාවේ රෝගියෙක් හැටියට ඉන්නවා. සභාපතිතුමිය ඔබතුමියට මතක ඇති එක කාලයක් හිටියා මේ යුරෝපයේ රෝගියෙක් ඉතාලිය. දැන් අපි ආසියාවේ රෝගියෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? එක්කෝ මේ පිළිබඳ පූර්ණ විවරණයකට සූදානම් වෙලා ඒවා නිවැරදි කිරීමේ මාර්ග ගන්නුනේ. ඒ වෙනුවට මම දකින්නේ අද තමන්ගේ පම්පෝරිය කියවන්න විශාල මුදලක් රුපියල් කෝටි 749ක් වියදම් කරන ඇස්තමෙන් තමයි ගේන්නේ. ඒ නිසා මම කියනවා මේ මුළුමනින්ම මේ ආණ්ඩුව බොරුවක් කරමින් යනවා. ඒ නිසා අපේ ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙනවා. ඒ කඩාවැටීමේ වගකීම උන් සම්පූර්ණයෙන් බාරගත යුතු බව මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. බොහොම ස්තුතියි. ඊළඟට ගරු ලකි ජයවර්ධන මහත්මයා, විනාඩි 4ක කාලයක් තියෙනවා ඔබතුමා.
ගරු මුලාසනවරුට මන්ත්‍රීතුමියනි, අද දවසේ ශ්‍රී ලංකාව තුළ ආර්ථික සමාජයේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහාත් පුරවැසියාගේ ගමනාගමන අවශ්‍යතා කාර්යක්ෂමව ඵලදායක ලෙස ඉටු කිරීම සඳහාත් අවශ්‍ය අධිවේගී මාර්ග ඇතුළු සමස්ත දිවයින පුර තිබෙන මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා අතිරේක මුදල් සම්පාදනය කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන පරිපූර්ණ ඇස්තමෙන්තුවේ කතා කරන අවස්ථාවක් ලබා දී පිළිබඳ ඔබතුමියට පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම අමාත්‍යංශ තුළින් පසුගිය කාලේ සිදු කළ සංවර්ධනය පිළිබඳ ස්තුති කරන්නට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ අමාත්‍යංශයේ අපේ රජයේ බලය පත් වුණාට පස්සේ මේ අමාත්‍යංශයේ භාරව කටයුතු කළ ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාත්, කබි රසිම් මැතිතුමාත් රටේ මාර්ග පද්ධතියේ දියුණුව සඳහා විශාල සේවාවක් ඉටු කළ බවත් ඉතාම ගෞරවපූර්වක සඳහන් කරන්න කැමති. ඒ වගේම වර්තමානයේ මාර්ග ගැන කතා කරුවොත් අපිට අඩුපාඩු ගැන කතා කරන්න සිදු වෙලා තිබෙනවා. දීර්ඝ කාලයක් නොවිසඳුණු ප්‍රශ්නයක් විතරන්ට 2015 බලයට පත් වුණ එක්සත් ජාතික පෙරමුණ රජය ක්‍රියාත්මක වුණා කියන එකත් සතුටින් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කරන්නට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කළා. මේ වෙනකොට යම් කොටසක් අවසන් කර තිබීමත් සතුටට කාරණයක්. ඒ වගේම තව ඒ ඉදිරි වැඩ තිබෙනවා. මම හිතන්නේ මේ මාර්ගය හදන්නට සෑහෙන කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් කෙටි කාලයක් තුළ ලොකු වැඩ කොටසක් කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතිරි කොටස කඩිනමින් කරන්නට ඒ කටයුතු සම්පාදනය කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරුවොත් මේක 2002 එවකට තිබුණු එක්සත් ජාතික පෙරමුණ රජයේ යෝජනාවක් අනුව
ආරම්භ කළා.
මූලික කටයුතු සකස් කරුවත් ඒ අවස්ථාව නැති වුණා. නමුත් ඊට පස්සේ අද අපි පටන් අරගෙන මේක කරගෙන යනවා. ඉතින් ඉක්මනින් ඉටු කරන්නට අවස්ථාව ලැබෙන්න ඕනේ. ඒ වගේම මාර්ග ගැන කතා කරනකොට දීර්ඝ කාලයක් මම හිතන්නේ වැඩ නිම්මන නොවුණු පාරවල් නුවර තිබෙනවා. විශේෂයෙන්ම ගන්නෝර මාර්ගයේ විලියම් ගොපල්ලව මාවත මාර්ගයේ වගේ මාර්ගවල වැඩ ඉතා එබි ගමනින් යනවා. ඒ වගේම කොන්ත්‍රාත්කාරුවන් ලබාගත් මාර්ග වැඩ නිමන් නොකට තිබෙනවා. ඒවා පිළිබඳව අපි සඳහන් කරමින් ඒවා කඩිනමින් ඉටුකරන්න කටයුතු කිරීම ඉතාම වැදගත් කියන එකත් අමාත්‍යාංශය අවධානය යොමු කරන්න කැමැති. විශේෂයෙන්ම උඩුනුවර මෙතන කොටස්සේ ගෙලුවේ නගරේ මම හිතන්නේ තීරණ වාහන තදබද ගැන කිව්වොත් අපිට කනගාටු වෙනවා. පෙරදෙණිය නුවරඑළිය පාරේ ප්‍රධාන පාරක් ඒ පාරේ ගෙලුවේ තිබෙන ඒ තදබදේ නිම කරන්නට ඉතා කඩිනමින් කටයුතු සම්පාදනය කරන්න කියලා තිල්ලිමක් කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රධාන පාරකේ ඒ මාර්ගයක් මේ මාර්ගයේ නමුත් මේ මාර්ගයේ තිබෙන කුඩා පාලම නිසා නගරයේ අවිරියම තුල කිලෝමීටර් 1ක් 2ක් වගේ දුරකට සමහර අවස්ථාවල වාහන තදබදේ තියෙනවා. ඒ නිසා විශාල පිරිසකට මේ තුල කරදරයට පත් වෙනවා. ඒ නිසා මේකට අවශ්‍ය ප්‍රතිපාදන ඉතා කඩිනමින් කරලා මේ මාර්ගයේ කටයුතු සකස් කළ යුතුයි කියන එක මතක් කරනවා. ඒ වගේම බදුළු චෙංගලිලි පාරේ පැණිදෙණිය ප්‍රදේශයේ පාරක් ඉදිකරන්න මයිතන්ද අවුරුදු 3කට ඉස්සලා වැඩ ආරම්භ කෙරුවත් ඒ කටයුතු නිම නොකර තිබෙනවා. ඒ තුලත් කොන්ත්‍රාත්කරුවන් දුර්වල තත්ත්වයක තිබෙන නිසා ඒ වැඩ අඩාල වීම නිසා ඒ වැඩ කඩිනම් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම රජයක් බලයට පත් වෙන්නේ පාලන කාලයේ අවුරුදු 5ක වගේ කාලයක් ගත වෙන්නේ තියෙන්නේ සීමා වෙලා තියෙනවා. නමුත් මේ කොන්ත්‍රාත්කාරයෝ පාර කිලෝමීටර් 4ක් 5ක් අරගෙන අවුරුදු 4ක් 5ක් හදන එක ඇත්ත වශයෙන්ම කනගාටුදායක තත්ත්වයක්. මේ පිළිබඳව අවධානය යොමු කරලා මාර්ග සංගම් අධිකාරිය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ නිසා
විශේෂයෙන්ම
නගර තත්ත්වයට විසඳුමක් විදියට විශේෂයෙන්ම සංඥා කණු විදුලි ලාම්පු කීපයක් ඇති කිරීමත් වැදගත් කියන එක මතක් කරමින් ඒ සඳහා මේ අමාත්‍යාංශය අවධානය යොමු කළා. ඒ පිළිබඳව කඩිනමින් කටයුතු සලසන්න කියලා ඉල්ලා සිටින කාලය අවසන් නිසා මම කතා කරන්න ස්තුතියි.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සරත් අමුණුගම් මන්ත්‍රීතුමා විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිනියනි, මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැඩි කරන ලෙස ඉල්ලන අද විවාදයේදී මම එක් කරුණක් ගැන විතරක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කාරණාව නම් මධ්‍යම අධිවේගී මාර්ගය. පසුගිය රජයේ යටතේ එක්තරා සැලැස්මක් තිබුණා මේ රටේ අධිවේගී මාර්ග පද්ධතියක් ඇති කරන්න. ඒ කියන්නේ කටුනායක ඉඳන් කොළඹට එන අධිවේගී මාර්ගය, කොළඹ ඉඳන් මහතර දක්වා එතන ඉඳන් බෙලියත්තට යන අධිවේගී මාර්ගය සහ කෙරවලපිටිය සිට මහනුවර දක්වා සහ අනිත් පැත්තෙන් කුරුණෑගල සිට තිරිකුණාමලේ යන අධිවේගී මාර්ගය. ඒ මාර්ග තුන ඒකාබද්ධ කරන්න අවුටර් සර්කියුලර් හයිවේ කියලා එක්තරා මාර්ග පද්ධතියක් සකස් කරන්න තමයි සැලසුම් කරලා තිබුණේ. දැන් මේ රජේ ආවට පස්සේ ඊටාම ආඩම්බරයෙන් කිව්වා අපි මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉක්මන් කරලා මේ සැලැස්ම ක්‍රියාත්මක කරනවා කියලා. ඒක ක්‍රියාත්මක කරන්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ අවුටර් සර්කියුලර් හයිවේ කියන එකයි, මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තියෙන කොටස් තුන. දැන් මේ රජයේ අවසාන කාලයට ඇවිල්ලා අපිට පේනවා මේ දෙකෙන් එකක්වත් අවසන් කරලා නැහැ. OCH කියන එක අවුටර් සර්කියුලර් හයිවේ එක ගිය අවුරුද්දේ තමයි අවසන් කරලා බාර දෙන්න තිබුණේ, ඒක කරලා නැහැ. අනිත් එක මහනුවර දක්වා යන අධිවේගී මාර්ගයේ තියෙන කොටස් තුනෙන් එකක්වත් තව විවෘත කරලා නැහැ. පළවෙනි පියවර දැන් කරන්නෙම නැහැ කියලා කියනවා මේ රජේ කාලේ. තුන්වෙනි පියවරත් කරන්නෙම නැහැ කියලා තියෙනවා රජේ කාලේ. දෙවෙනි පියවර අලව්වේ ඉඳන් ගුරුනෑගලට කරනවායි කියලා කියනවා කීප වතාවක්ම ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමයි, ඊට පස්සේ කබීර් හෂීම් ඇමතිතුමයි මේක විවෘත කරනවා කියලා කිව්වට තාම විවෘත කරලා නැහැ. අද මේ සභාවේ කියලා නැහැ කවදද අපි මේක විවෘත කරන්නේ කියලා. එහෙනම් මේක සම්පූර්ණ අවුලක් කරගෙන තියෙන්නේ. මොකද ප්‍රධාන හේතුව තමයි අවුටර් සර්කියුලර් හයිවේ එක කරපු ආයතනම දුන්නා පළවෙනි අදියර. එතකොට අරක ඉවර කරනකල් බලාගෙන ඉන්නවා පළවෙනි අදියර කරන්න. තුන්වෙනි අදියර ගැන ජපානෙත් එක්ක අවුරුදු 4ක් සාකච්ඡා කරලා දැන් කියනවා ඒක ක්‍රියාත්මක කරන්න බෑ, ඒ කොන්දේසි හොඳ නැහැ කියලා. එහෙනම් මේක සම්පූර්ණයෙන්ම අවුලක් කරලා මට මතකයි මේ රජය ආරම්භ කරන අවස්ථාවේදී ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා ඉතාම ආඩම්බරෙන් කිව්වා මේක තමයි මගේ උඩරටට කරන ලොකුම සේවය කියලා. ඒක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා. එයින්ද මං අහන්න කැමති දැන් කවදද මේ අඩුගානේ දෙවෙනි පියවර. ඒ කියන්නේ අලව්වේ ඉඳන් ගුරුනාගලට යන පාර හරි කවදද මේගොල්ලෝ විවෘත කරන්නේ? ඒ ගැන වචනයක්වත් නැහැ. මොකද්ද මේකේ තේරුම? මං ඉල්ලා සිටිනවා ඒ ඇමතිතුමාගෙන් අද හරි පැහැදිලි ප්‍රකාශයක් කරන්න අපි අහවල් දවසේ අඩුගානේ දෙවෙනි පියවර විවෘත කරනවා කියලා. පළවෙනි පියවර ගැන වචනයක් කියන්න බෑ. තුන්වෙනි පියවර ගැන වචනයක් කියන්නේ නැහැ. දෙවෙනි පියවර ගැනත් තවම කියන්නේ නැහැ. කවුදද මේක අවසන් කරන්නේ කියලා. අවසන් කරනවා කියලා කිව්වට පිළිතුරක් දෙන්නේ නැහැ. මේක හරියට නිකන් නූතන සිංහල නවකතාවක් වගේ. මොකද මුලකුත් නැහැ, අගකුත් නැහැ. මැද විතරයි තියෙන්නේ. එහෙනම් ඒකත් හරියට මේ ආණ්ඩුවට කරගන්න බැරි තත්වයක් තියෙන්නේ. සම්පූර්ණ මහා මාර්ග පද්ධතිය, ඒ කියන්නේ අධිවේගී මාර්ග පද්ධතිය අවුලක් කරලා තියෙනවා. තව එක කාරණාවක් මම කියන්න ඕනේ. දැන් මේ හදිසියේ දෙවෙනි පියවර විතරක් විවෘත කරනවා නම් ඒකත් තවම කියලා නැහැ. කරුණා කරලා ඒවට එක්සිට්, ඒ මාර්ගයෙන් එළියට යන තැන් අලුතෙන් සකස් කරන්න. දැන් මගේ ආසනය ඇවිල්ලා ගලගෙදර. එතකොට අලව්වේ ඉඳන් ගලගෙදරට යන්න පිට වෙන එක්සිට් එකක් තියෙන්න ඕනේනේ. පිටස් වෙන දොරටුවක් තියෙන්න ඕනේ. සමහර විට තව ටිකක් එහාට යනකොට මාවතගම පැත්තෙන් දොරටුවක් තියෙන්න ඕනේ. කුරුණෑගල පැත්තෙන් යනකොට එතනින් දොරටුවක් තියෙන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව, ඒ විදිහට නැවත සකස් කරන්නේ නැතුව අර පරණ සැලැස්මම කරගෙන ගියාම කිසිම පළක් වෙන්නේ නැහැ. අලව්වේ ඉඳන් ගලගෙදරට එන්න ඕනේ මිනිහෙකුට ආපහු කුරුණෑගලට ගිහිලා එන්න වෙනවා. එහෙනම් මම විශේෂයෙන් නිලධාරීගෙන් මම ඉල්ලා සිටිනවා, ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ පියවරවල් 90 සකස් කරනවා නම් ඉතාම අසාර්ථක විදිහට තමයි වැඩ කරන්නේ. කිසිම ඉලක්කයකට යන්නේ නැහැ. ඒ තියෙද්දිත් මේ පරණ විදිහට කරන්නේ නැතුව මේ මැද කොටස විතරක් කරනවා නම් ඒකට අවශ්‍ය එක්සිට් පිවිසුම් මාර්ග නැවතරක් සකස් කරන්න ඕනේ. එහෙම
නැත්නම් ගරුමන්ත්‍රීතුමා කාලය අවසානයි.
එහා කොනට ගිහිලා එන්න වෙනවා. ඒ හින්දා කරුණා කරලා මේක දිහා කල්පනා කරලා බලන්න. මේ රජයේ අසාර්ථකභාවය නිරූපණය කරන, අකාර්යක්ෂමභාවය නිරූපණය කරන, වැඩක් කරගන්න බැරි ලෝටම හඬගාලා කතා කරන දේ තමයි මේ මහා මාර්ගය. ඇයි මේ බැරි දේවල් අත ගහන්නේ එහෙනම්? මහා ලොකුවට අවුරුදු 4කට ඉස්සෙල්ලා කිව්වා අපි අර කරනවා මේක කරනවා. කිසි දෙයක් කරගන්න බැරි වෙලා, නිලධාරීන්ව හසුරුවා ගන්න බැරි වෙලා, ආදායම ගන්න බැරි වෙලා, වැඩ නියම වෙලාවට කරගන්න බැරි වෙලා, ඇයි බැරි නම් මේව බාරගන්නේ? ඉස්සර කොච්චර හොඳට කරාද මට මතකයි. ඡන්දෙට ඉස්සෙල්ලා අපි ගලගෙදර ඒ පිවිසුම් මාර්ගය ගැනත් අපි සාකච්ඡා කරලා එතන මගේ ඉතින් මුල් ගලකුත් තියලා තියෙනවා. එහෙනම් කරුණා කරලා මම බලාපොරොත්තු වෙනවා ඇමතිතුමා ප්‍රකාශයක් කරන්න කවදද මේ දෙවෙනි පියවර විවෘත කරන්නේ, කවදද OCH එක විවෘත කරන්නේ. එතකොට විතරයි දැන් පෙරහැර පටන් ගන්නවා එන මාසේ. මිනිසුන්ට දැනගන්න ඕනේ ඇයි පෙරහැරට ඉස්සෙල්ලා මේ කිටි මාර්ගය ලබා දෙන්න බැරි වුණේ? ඇයි වෙන වෙන ඒ කර්මාන්තවලට අවස්ථාවක් සලසන්නේ? එහෙනම් මේක ඉතාම අසාර්ථක අමාත්‍යාංශයක්, ඉතාම අසාර්ථක ඇමතිවරයෙක්. කරුණා කරලා මේක මේ රට වෙනුවෙන් ඒ කරන වැඩේ හරියට කරන්නයි කියලා මම ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන්.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු අමීර් අලි මන්ත්‍රීතුමා.
ඉන්ද්‍රය நெடுஞ்சாலை வீதி அபிவிருத்தியில் குறைநிரப்பு விடயம் தொடர்பிலே பேசப்பட்டு கொண்டிருக்கிறது. இந்த நேரத்திலே கௌரவ சபாயனார் அவர்கள் சபையில் இல்லாமல் இருந்தாலும் கூட ஸ்ரீலங்கா அமரபுர மகா நிக்காயினால் சாது ஜன பிரசாந்தின லங்கா புத்திர பட்டம் ஒன்றை கௌரவ சபாயனாருக்கு வழங்கியமைக்காக என்னுடைய சார்பிலும் எங்களுடைய கட்சி அகில இலங்கை மக்கள் காங்கிரஸ் சார்பிலும் இவருக்கு நான் வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். இங்கு பல பேர்கள் பல கருத்துக்களை வெளியிட்டார்கள். விசேடமாக வீதி அபிவிருத்தி அதிகார சபையும் அமைச்சரும் நன்றாக செய்கிறார்கள் அல்லது எதிரணியிலிருந்து சொல்லுகிறார்கள் திறம்பட செய்யவில்லை என்று சொல்லுகிறார்கள். கௌரவ அமைச்சர் கபீர் ஹஷீம் அவர்கள் அதுபோன்று அவருடைய அதிகாரிகள் எல்லோரும் முடிந்தவரை மிகவும் சிறப்பாக செய்கிறார்கள் என்று நான் பலமாக நம்புகிறேன். මේ අවස්ථාවේදී ගරු කබීර් හෂිම් ඇමතිතුමාටත්, ඒ අදාළ නිලධාරිවරටත්, ඒ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් මං හිරදාංගපූර්ව ස්තුතිය පුද කරනවා. එතුමාටත් ස්තුතිය පුද කරනවා. அதுபோன்று விசேடமாக ஐரோட் ப்ரொஜெக்ட்லே எல்லோரும் பேசினார்கள். எங்கள் ஊரிலே சொல்லுவார்கள், குளம் வத்தும் என்று குடல் குளம் குளம் வத்துமென்று கொக்கு குடல் வெடித்து செத்தது என்று. எனவே இதை நீண்ட நாட்களாக தேடிக்கொண்டிருக்கிறோம், பார்த்துக் கொண்டிருக்கிறோம். எனவே இந்த விடயத்திலே கௌரவ அமைச்சர் அவர்கள் அவருடைய கட்டித்தனத்தை காட்ட வேண்டும் என்று நான் எதிர்பார்க்கிறேன். அவருடைய திறமையான அமைச்சர், அவரோடு இருக்கிற அதிகாரிகள் மிகவும் திறமையானவர்கள். அதுபோலதான் இந்த அதிவேக பாதை எல்லா பிரதேசங்களிலும் பேசப்படுகிறது என்று சொன்னாலும் கிழக்கு பிரதேசத்திற்கு கொண்டு போவதை பற்றி யாரும் பேசுவதாக தெரியவில்லை, எங்களுக்கு கவலையாக இருக்கிறது. எனவே எதிர்காலத்திலே கௌரவ அமைச்சர் அவர்கள் அதிவேக பாதை கிழக்கு மாகாண பிராந்தியத்திற்கு மூடர்த்து செல்லப்பட வேண்டும் என்று இந்த இடத்திலே நாங்கள் மிகவும் தாழ்மையாக இந்த நேரத்திலே நான் வேண்டிக் கொள்கிறேன். இதிலே விசேடமாக ஒரு முக்கியமான விடயம் என்னவென்றால், கடந்த குண்டுவெடிப்பிலே, ஈஸ்டர் தினத்திலே நடந்த குண்டுவெடிப்பிலே இந்த நாட்டிலே நிறைய முஸ்லீம் மக்கள் கைது செய்யப்பட்டார்கள். 2500 மேற்பட்டவர்கள் கைது செய்யப்பட்டார்கள். அவர்களிலே 34 பேர்கள் எந்த குற்றச்சாட்டுகளும் இல்லை என்று பாதுகாப்பு துறையினர், சிஐடியினர், உளவுத்துறையினர்கள் தெரிவித்து விட்டார்கள். சட்டமா அதிபரனுடைய எதிர்பார்ப்புகளை, அவருடைய அறிக்கையை எதிர்பார்த்துக் கொண்டிருக்கிறார்கள். 14 பேர் தடுப்பு கட்டளை சட்டத்தின் டிஓவின் பிரகாரம் தடுத்து வைக்கப்பட்டிருக்கிறார்கள். பாதுகாப்பு அமைச்சின் செயலாளரின் அனுமதியை எதிர்பார்த்துக் கொண்டிருக்கிறார்கள். இதுபோன்று டாக்டர் ஷாஃபி அவர்களுக்கு எந்த விதமான குற்றச்சாட்டும் இல்லை என்று தெளிவாக நீதிமன்றத்திலே சொல்லப்பட்டிருக்கிறது. அவரும் இந்த விடயத்திலே அவசரமாக விடுதலை செய்யப்பட வேண்டும் என்று நாங்கள் எனவே டாக்டர் ஷாஃபி அவர்களும் அவசரமாக விடுதலை செய்யப்பட வேண்டும் என்று நான் இந்த இடத்திலே சபையோடு பணிவாக கேட்டுக்கொள்கிறேன். அதுபோன்று இந்த கலவரங்களிலே பாதிக்கப்பட்ட பள்ளி வாயல்கள், கடைகள் அதிகமாக இருக்கிறது. எனவே இந்த விடயத்திலே நாங்கள் கௌரவ சஜித் பிரேமதாஸ் அமைச்சர் அவர்களிடத்திலே வேண்டுகோள் விடுத்திருக்கிறோம். இந்த உடைக்கப்பட்ட பள்ளி வாசல்களை யார் உடைத்தார்களோ அவர்கள் ஊடாக செய்ய வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். அரபு மதரசாக்கள் உடைக்கப்பட்ட பள்ளி வாசல்கள், இதற்கு உடனடியாக அரசாங்கம் பணம் கொடுத்து பாதிக்கப்பட்ட உடைக்கப்பட்ட கடைகளுக்கு பணம் கொடுத்து இதனை செய்ய வேண்டிய பொறுப்பு இருக்கிறது என்பதை நான் இந்த இடத்திலே தெள்ள தெளிவாக நான் சொல்ல கடமைப்பட்டவனாக இருக்கிறேன். அதனை நாங்கள் எதிர்பார்க்கிறோம். இதுபோன்று நேற்றைய தினம் இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்களை நாங்கள் சந்தித்து முஸ்லீம் சமூகம் படுகிற கிண்ணல்களையும் கஷ்டங்களையும் நாங்கள் அவர்களுக்கு எடுத்து எம்பினோம். அவர் இந்த விடுதலை தொடர்பிலே உடனடியாக கவனம் செலுத்துவதாக சொல்லியிருக்கிறார். அவர் மீது நாங்கள் அதிகம் நாங்கள் நம்பிக்கை வைத்திருக்கிறோம். எனவே எதிர்வருகின்ற நாட்களிலே நாங்கள் ஏற்கனவே சொல்லப்பட்ட அந்த 34 பேரும் எந்தவித குற்றங்களும் இல்லை என்று சொல்லப்பட்டவர்களும் டிஓவின் கட்டளை, தடுப்பு கட்டளை சட்டத்தின் தடுத்து வைக்கப்பட்டிருக்கிற 14 பேரும் டாக்டர் ஷாஃபி அவர்களும் அவசரமாக விடுதலை செய்வதற்கான வழிவகைகளை இந்த நாட்டின் ஜனாதிபதி அவர்கள் செய்வார்கள் என்று நான் நினைக்கிறேன், பாதுகாப்பு அமைச்சர் என்கிற வகையிலே. எனவே இந்த சபையும் அதற்கான வழிகாட்டல்களையும் ஒழுங்குகளையும் செய்யப்பட வேண்டும். விசேடமாக மீண்டும் ஒரு தடவை கௌரவ கபீர் ஹாசிம் அவர்களையும் அவர்களுடைய அதிகாரிகளையும் நான் மிகவும் கௌரவமாக பாராட்டி விடைபெறுகிறேன். நன்றி.
பூமி ஸ்தூதி. ඊළඟට ගරු නිමල්ලංස මන්ත්‍රීතුමා, ඊට ප්‍රථම ගරු මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා මූලාසනයේට.
ගරු මුලසම
මන්ත්‍රීව පටන් ගන්න.
ගරු මුලසම බොන ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද දිනේ මහාමාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංගම් අධිකාරී මහාමාර්ග අමාත්‍යාංශයට අදාළව පරිපූර්ණක ඇස්තමේන්තුවක් අනුමත කිරීම සඳහා සක්‍රීය වගකීම් කල්පනා කරන පනත පිළිබඳව තමයි අද මේ විවාදේ සිදු වෙන්නේ. මම සන්තෝෂ වෙනවා මේ විවාදයට ඒ අදාළ අඩුම අමාත්‍යාංශවල ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, මන්ත්‍රීවරු හිටියනම්. හැබැයි තුමල්ලා නැහැ. නමුත් මම විශේෂයෙන් හිතනවා නිලධාරි මාත්‍රු ඇති කියලා. විශේෂයෙන් මාමාර්ග අමාත්‍යාංශය කියන්නේ අද වෙද්දී මං හිතන්නේ මේ රටේ දූෂිතම ආයතනයක් විදිහට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. මොකද අපි පෞගිය 2014 පෙරසා පසු බලපුවාම පෞගිය කාලය තුල විශේෂයෙන් මාමාර්ග අමාත්‍යාංශයේ වැඩ කරන හැටි දැක්කම මම දැන් කිසිම ක්‍රමවේදයක් නැතුව තමයි වැඩ කරන්නේ. ඒ නිසා තමයි අද පරිපූර්ණ ඇස්තමේන්තුවක් දාන්න සිදු වුණේ මාස 5ක් විතර යද්දී. මොකද ගරු ඇමතුමා කබීර් රසීම් ඇමතුමා කිව්වා මේ පරිපූර්ණ ඇස්තමේන්තුව බිලියන 65ක් ඉල්ලද්දී 83.5%ක්ම විදේශ ආධාර මත ක්‍රියාත්මක වෙනවා ඒ ආයතන වලට ගෙවන්න ඕනි කියලා. එහෙමනම් මේ විදේශ ආයතන වලින් ඒ දෙන ව්‍යාප්ති වලට අවුරුදු ගණනාවකට ඉස්සලා දන්නවා මේ අවුරුද්දේ මෙච්චර මුදලක් වෙන් කරන්න ඕනේ, ලබන අවුරුද්දේ මෙච්චර මුදලක් වෙන් කරන්න ඕනේ කියලා. හැබැයි ඒ මුදලවත් වෙන් කරගන්න නැතුව ඒ මුදල හරියට ගිනුම් ඒ අයවැය ලේකම් ඉදිරිපත් නොකර ඒ කරපු නිසා තමයි අවුරුද්දේ මාසයක් යද්දී පරිපූර්ණ ඇස්තමේන්තුවක් අත දාන්න සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපේ කනගාටුව ඒ මාමාර්ග අමාත්‍යාංශයේ ගිනුම් පිළිබඳව කටයුතු කරන අයට අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒකම මේ බිලියන 85 විතර නෙමෙයි මේ වෙද්දී අපිට ආරංචියේ මාමාර්ග සංවර්ධන අධිකාරිය රාජ්‍ය බැංකුව වලින් මම හිතන්නේ බිලියන 50කට වඩා ආසන්න මුදලක් මේ වෙද්දී අරගෙන තියෙනවා. ඉතින් මේ මාර්ග සංවර්ධන අධිකාරියට මේ මුදල් ගෙවන්න වෙන්නේ අයවැය ලේකම් තුලින් හැමදාම ඉදිරිපත් කරන. ඒත් අයවැය ලේකම් තුලින් ගරු ඇමතුමාම කිව්වා බිලියන 225ක් බලාපොරොත්තු වුණත් 185යි හම්බුනේ. ඒ නිසාත් බිලියන 500ක තව වැඩ තියෙනවා කියලා. ඒත් අපි ආනවා කරුණා කරලා ගරු ඇමතුමාලගෙන් මේ ණය ගන්න අයවැය ලේකණේ තුලින් වෙන් කරන මුදල මදි ප්‍රමාණයක් වෙනවා. ඒ නිසා ණය කළමනාකරණය පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. ඒකම ගරු ඇමතුමා කිව්වා මේ මහින්ද රාජපක්ෂ කාලේ අවුරුදු 10ක් ඇදුවේ කිලෝමීටර් 170යි කියලා. එතුමාට අමතක වෙලා තියෙනවා 2005 ඉඳලා 2010 දක්වා දශක 3කට වඩා වැඩි කාලයක් තිබ්බ යුද්ධයක් තිබ්බා. අවුරුදු 30ක් ඉවර කරගන්න බැරුව කිසිම රාජ්‍ය නායකයෙක්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොරොන්දු වෙලා යුද්ධය ඉවර කරනවා කියලා යුද්ධය ඉවර කළා. ඒක එතුමාට අමතක වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ දැවැන්ත සංවර්ධනයේ රට තුල ආවේ. ඒ කාලේ ලංකාවේ සියලුම මාර්ග අධන ආයතන එකතු වෙලා 2005 ඉස්සෙල් ඇදුවේ කිලෝමීටර් 100යි නැත්නම් 150යි. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ මාර්ග සංවර්ධනයේ ගත්තම කිලෝමීටර් 10 ගණනක් ඇදුවා. අධිවේගී මාර්ග සීනියක් වගේ තිබ්බේ ලංකාවේ. අධිවේගී මාර්ග අදන්න බෑ කියලා හිතුවේ. හැබැයි අධිවේගී මාර්ග විශාල ප්‍රමාණයක් කිලෝමීටර් 176ට වඩා අදලා මාතර අම්මන්තොට මාර්ගය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ කිලෝමීටර් 92 කියලා කියන්නේ. මම ආනාකරු කබීර් රසීම් ඇමතුමාගෙන් හරි විශේෂයෙන් දූෂණේ වංචාව ගැන කතා කරන අපේ අමාත්‍ය රංජන් රාමනායක මැතිතුමාගෙන් ආනවා එකම එක ප්‍රශ්නයක්. 2015 ආණ්ඩු ඇවිල්ලා මේ අද දක්වා පටන් අරන් අවසන් කරපු එක කිලෝමීටරයක් කොහරි කියන්න කියලා. එක කිලෝමීටරයක් කියන්න කියන්න කොහරි. එනිසා ඉතාමත් පැහැදිලිව කියන්න තියෙන්නේ ආඩි එක කියන්නේ එක පැත්තකින් දූෂිත ආයතනයක්. අනේ පැත්තෙන් කිසිම සංවර්ධනයක් සඳහා සහභාගි නොවන ආයතනයක් විදිහට. විශේෂයෙන් අපි දන්නවා වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ලෝක බැංකු වංචනිකට දෙන්න යනවා. මේක මේ මාර්ගයේ විශේෂයෙන් මේකේ පාඩුව විදිහට අද පෙන්නලා තිනවා කෝටි 208ක පාඩුවක් කියලා තිනවා. ඒ කියන්නේ අඩුවෙන් ලන්සු දාපු කෙනෙක් ඉද්දි වෙනත් කෙනෙක්ට ලෝක බැංකුවෙන් බ්ලැක්ලිස්ට් කරපු කෙනෙක්ට තමයි මේක දෙන්න යන්නේ විශේෂයෙන් CRCC කියන ආයතනයට වරාය පිවිසුම් මාර්ගය. මේ පිළිබඳව බයිදන් ඇපීල් කරලා තිනවා ප්‍රොකියුමන්ට් ඇපීල් බෝඩ් එකට. ඒකෙදිත් වාර්තා දීලා තිනවා අඩුම ලන්සුවට දෙන්න කියලා. හැබැයි මේක දෙන්නේ නැහැ සභාපතිතුමා. මම පෑදිලිව කියනවා ගරු සභාපතිතුමා මේ රටේ වංචාව දූෂණය ගැන කතා කරපු රාජ්‍ය ඇමතිවරයෙක් ඔබතුමාලා ඉන්නේ. මං හිතන ඇමතිතුමත් ඒ වගේ තමයි. එනිසා නිලධාරි පෑදිලිවම මේකේ ගසා කෑම් වලට ඉඩ තියන්න එපා කියන එක තමුන්නාන්සලාට මේ ගරු පාර්ලිමේන්තුවේ ඉඳලා කියන්න ඕනේ. මොකද මේ පිළිබඳව තාම අඩු ලන්සුවට දෙන්නේ නැතුව කොමාරි කරකලා කෝටි 208ක් වැඩිපුර දෙන්න තමයි බලන්නේ. ගසා කෑම ඒ නිසා ගසා කෑම් ගැන කතා කරපු, ඔරකම් ගැන කතා කරපු, වංචා දූෂණය ගැන කතා කරපු ඇමතිවරේ රාජ්‍ය ඇමතිවරෙක් ඉන්න අමාත්‍යංශක මේ වගේ වංචා දූෂණ වෙන එක පිළිබඳව අපේ කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ. මම ඕන වෙලාවට පෑදිලි අභියෝග කරනවා ඇමතිවරයාට හෝ රාජ්‍ය ඇමතිවරයාට හෝ නියෝජ්‍ය ඇමතිවරයාට පහුගිය අවුරුදු කාලය තුළ මාර්ග සංවර්ධනයේ විතරක් නෙමේ මාර්ග සංවර්ධනයේ වෙච්ච දූෂිත ගැන කතා කරනවා නම් ඕනම අභියෝගයකට මම එන්න කැමති. මම කියන්නේ ඇමතිවරු වරකම් කළා කියලා. හැබැයි කොහේ හරි දූෂණයක් තියෙනවා. දූෂණේ නිලධාරින්ගෙන් වෙනවද? එහෙම නැත්නම් කොහොම වෙනවද කියලා මම දන්නේ නැහැ. තමුන්නාංශලා ගරු කබීර් රසීම් ඇමතිතුමා කිව්වා කිලෝමීටර් 144ක් අවසන් කරලා තිනා. මම දන්නවා අපේ කාලේ ඇදුවේ මේ මීගමු කටුනායක මාර්ගයේ දකුණු මාර්ගය අපි ඇදුවේ. හැබැයි එතන තිබ්බා කෙලවර පිටියේ ඉඳලා කඩවත දක්වා දික් කරන කිලෝමීටර් 9ක ප්‍රමාණයක්. කිලෝමීටර් 9ක ප්‍රමාණය එදා 2015 දී ජනාධිපතිවරණයේ කිව්වේ මොකද්ද? මේ මාර්ග හදන්නේ රත්තරන්වලින්ද කියලා ඇහුවා. මේ මාර්ගවලට කිලෝමීටරට බිලියන 3.2ක් වියදම් කරන්නේ දියමන්දි වලින්ද කියලා ඇහුවා. හැබැයි අද අද මොකද වෙලා තියෙන්නේ? කුළුණු ලේන් නායකින් යන්න ඩිසයින් කරපු පාර අද ලේන් හතරකට අඩු කරලා තාම අවසන් කරගන්න බෑ. ඉතින් මෙතන ඇවිල්ලා බයිලා ගන්නවා කිලෝමීටර් ගානක් ඉවර කළා කියලා. අඩුම කඩවත කෙරොළ පිටිය පාරේ කිලෝමීටර් 9 අවසන් කරගන්න බැරුව ගියා. එනිසා ලැජ්ජ වෙන්න ඕනේ ආණ්ඩුවක් විදියට ඇමතිවරු. අපේ කාලේ මම විශේෂයෙන් පළාත් මාර්ග ඇමතිවරයා විදියට අවුරුදු 3කට කිලෝමීටර් 6000 මෙරටේ ඇස්ෆෝල් කාපට් කරලා තියෙනවා. මාර්ග සංවර්ධනයේ ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ, බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයුම යටතේ. හැබැයි අපි පටන් ගත්තු කඩවත කෙළවර පිටිය පාරත් අවුරුදු 4.5ක් ලං වෙලා ඉවර කරගන්න බැරුව වෙලා තියෙනවා. තමුන්ගේ කාලේ ඉවර කරගන්න බැයි නිසා තමුන්නාන්සලගේ දුර්වලකම අසාර්ථකකම පිළිගන්න. හැබැයි මේ ඇවිල්ලා වෙන වෙනේ වතමා කියවන්නේ. මෙච්චර මාර්ග ඇදුවලු අදලා නැහැ ඕන අභියෝගයට එන්න කියලා අපි පෑදිලියම කියනවා. ඊළඟට මාතර සිට අම්මන්තොට දක්වා අපි කිලෝමීටර් 92ක් අපේ කාලේ 2014 පටන් ගත්තේ. අද මන් දැක්කා පත්තරේ ගිය 30 වෙනිදා කැතික් කියන ඒ සමාගම වැඩ නවත්තලා තියෙනවා. මොකද හේතුව? සල්ලි ගෙවලා නැහැ මාස 10ක් තිස්සේ. දක්ෂ කළමනාකරණයක් තියෙනවා නම් ආඩ්ඩී එකේ දක්ෂ වැඩ පිළිවෙලක් තියෙනවා නම් මේම වැඩ නවත්තනද? ලංකා ඉතිහාසයේ කවදාවත් විදේශීය ආයතන මේම වැඩ නැවතුනේ නැහැ. අපි දැක්කා ගරු සීදරන් මන්තුමා කිව්වා මහා මාර්ග අමාත්‍යංශේ වැඩ වෙන්නේ නැහැ කියලා නැගෙන පළාතට. අපේ ලකීම් ඒ මන්ත්‍රීතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ මේ අවුරුදු 3ක් තිස්සේ පටන් ගත්ත පාරවල් ඉවර කරන්නේ නැහැ කියලා. ඉතින් අපි කියන්න දෙයක් නැහැ. අපි මේක අලුතෙන් කියන්න දෙයක් නැහැ. මම ඉතාමත් පැහැදිලිව කියනවා මේ මාතර අම්මන්තොට මාර්ගය ඒකත් දූෂිත විදියට දැන් යන්නේ. ඒක හරියට සුපරික්ෂාකාර වෙන්නේ 2018 අවසන් වෙන්න තිබ්බේ. 2018 අවසන් වෙන්න තිබ්බට තාම ඉවර කළා නැහැ. ඒ පිළිබඳව මම ඊට වඩා කතා කරන්නේ. ඒකේ පැහැදිලිම විගණාධිපතිතුමා කියලා තියෙනවා ඒ මාර්ගය පිළිබඳව මීට වඩා බලන්න කියලා. මොකද බලන්නේ නැහැ කිසිම මාර්ගයක් බලන්නේ නැහැ. එනිසා ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කළා. මධ්‍යම අධිවේගී මාර්ගය කතා කරද්දී අපිට hina යනවා. මොකද අර සරත් අමුණුගම එතුමා කිව්වාගේ මුල නැහැ, අග නැහැ, මැද විතරයි නවකතාවක් කිව්වා එතුමානේ. ඉතින් මේ මාර්ග සංවර්ධන අධිකාරී ඉන්න ඒ නිලධාරි මාතුන්ට මම හිතන මොලේ වැඩ කරන්නේ නැද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. මුලක් නැති, අගක් නැති, මැද විතරක් ඇති මාර්ගයක් අතර වැඩක් තියෙනවද? දැන් පෑදිලෙම කඩවතින්ද මීරිගම දක්වා කිලෝමීටර් 37 ගරු එමතුමා නම් කිව්වා වැඩ පටන් ගන්න යනවා කියලා. මම දන්න විදියට නම් ආණ්ඩුවෙන් දාන්න ඕන බිලියන 30 දාපු නැතිඳ තාම ඒ ආයතනේ හරියට වැඩ කරන්නේ නැහැ කියන එකයි මම දන්නේ. මම දන්නේ වැඩ කරනවද නැද්ද කියන එක. මම දැනුවත් නම් ආණ්ඩුවෙන් දාන්න ඕන මුදල් බිලියන 30 තාම දාලා නැහැ කියන එක තමයි දන්නේ. ඊළාට මීරිගමේ ඉඳලා කුරුණෑගල කිලෝමීටර් 36 කණ්ඩායම් 15 තෝරලා පාකට දුන්නා තමන්ගේ ගජමිතුරන්ට. දුන්නා. ඒ කාලේ කිව්වා මහින්ද රාජපක්ෂේ කාලේ කොන්ත්‍රාත්කාරයෝ ටිකකට තමයි කොන්ත්‍රාත් දුන්නේ කියලා. මම ආනවා ඒ කොන්ත්‍රාත්කාරයෝ නෙමෙයිද දැන් කරන්නේ කියලා. එතකොට මේගොල්ලෝ තමුන්නාන්සලා ගජමිතුරද? ඒ කාලේ කිලෝමීටර් කැස්තමෙන්තු කරලා තිබ්බේ කිලෝමීටර් බිලියන 2.83යි අද 4.5ක්. මේ සල්ලි කොහටද යන්නේ? වැඩිපුර යන වියදම මිලියන 900ක්. මීරිගම ඉඳලා කුරුණෑගලට විතර මිලියන 900ක් ගසා ගන්නවා. මිලියන 900ක් කියන්නේ පොඩි සල්ලියක්ද? මිලියන 900ක් ගසා ගන්න කාට යනවද මන් දන්නේ නැහැ. මිලියන 900ක් එදාට වඩා ඇස්තමේන්තු වැඩි වෙලා. එනිසා පෑදිලි ආණ්ඩුව මේ වලට උත්තර දෙන්න ඕනේ. ඊළඟට කිව්වා තුන්වෙනි අදීර කුරුණෑගල දක්වා ගලගෙදර දක්වා යනදී. මොකද්ද වෙලා තින්නේ? තයිසේකට දුන්නා. දීලා ඊට පස්සේ කිව්වා ෆුජිටා එක එකතු යන් කියලා. එකතු වෙන එකතු කරගන්න බෑ තාම. මොකද ෆුජිටා එකට තමයි දෙන්න ඕනේ. හැබැයි ෆුජිටා එකට දෙන්න බෑ. මොකද ටෙන්ඩර් කොත් දේශී විශාල ප්‍රමාණයක් කඩ කරලා විශාල චෝදනාවක් රට තුලාවා. දැන් තයිසේකට කියලා කියනවා ෆුජිටා එක යන්න කියලා. හැබැයි වැඩේ පටන් ගන්න නැහැ. මං දැක්කා එකපාරක් කිරියල් ලැබතුමා ආම්දුරංගන් නායක ස්වාමීන් වහන්සේලා ගෙනියලා රවට්ටනවා මේ මාර්ගය යනවා සංවර්ධන විශාල සංවර්ධනයක් වෙනවා කියලා. එනිසා මං ආනවා ගරු ඇමතුමාගෙන් ගරු රාජ්‍ය ඇමතුමාගෙන් මං ආනවා මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව ජනතාව රවට්ටන්නේ ඇයි කියලා. මධ්‍යවේගී අධිවේගී මාර්ගයේ නුවර ඉන්න മന്ത്രിවරු කතා කරලා කිව්වා
මැද විතරයි යන්නේ මුල යගේ නැහැ කියලා. මේ මාර්ගය තව අවුරුදු 4කට අවසන් කරන්න බෑ. තව අවුරුදු 4කට අවසන් කරන්න බෑ. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපි පෑදීලෝ ඉල්ලනවා. ඊට අමතරව අපි දැක්කා ආර්ථිකය ගැන අද සක්‍රීය පළත් තියෙන නිසා ඒ පිළිබඳවත් මම කතා කරන්න ඕනේ විනාඩියක් දෙකක්. විශේෂයෙන් අපේ ගරු මංගල සමිරි ඇමතුමා කිව්වා මේ රටේ ආර්ථිකය හොඳයි. මේ රටේ ජනතාවට සියලුම පහසුකම් ලැබෙනවා. ජනතාව ඉතාමත් සතුටෙන් ජීවත් වෙනවා. සර්ව ආර්ථික ක්‍රියාවලියේ සියලුම සංඛ්‍යාලේඛන හොඳයි. ලෝකයේ අපිට උදව් කරනවා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරින්වල හොඳ නිසා කියන එක. මේව තමයි කිව්වේ. මං ආනවා මං අභියෝග කරනවා පුළුවන් නම් අන්තර්ජාතික ආයතන ලංකාව පිළිබඳව එළිදක්වලා තියෙන වාර්තා ටික අරගෙන එන්න කියලා ඕනම සාකච්ඡාවකට. මොකද ලංකාවේ සර්ව ආර්ථික ක්‍රියාවලිය තුල අන්තර්ජාතිකව මයින නිර්ණායක සියල්ල කලබිට ඇරලා තියෙන්නේ. ඒක තමයි ජනතාවට කියන්නේ මම පුළුවන් නම් කියනවා මුදල් ඇමතුමාටත් නියෝජ්‍ය ඇමතුමාටත් යන්න බැංකුවක් ගාවට නැත්නම් මිනිස්සු ගැවසෙන මැනින් මාකට් එක ගාවට කොටුව එව නැත්නම් දුම්රිය පොළ ගාවට කොටුව බස් ස්ටෑන්ඩ් එක ගාවට ගිහිල්ලා හිටගෙන ආන්න අපේ ආණ්ඩුව ආවට පස්සේ සැපද කියලා ආන්න වෙනස හොඳද කියලා ආන්න. මොකද මේ කියන විදිහට හොඳ නම් මිනිසුන්ට හොඳට කන්න තියෙන්න ඕනේ. මිනිසුන්ට තමන්ගේ කාර්යයක් අර ඒ කාලේ කිව්වේ නොතමී යන්න කාර් එකක් මේ ගන්න පුළුවන් කියලා නංගියා. දැන් නංගියා හොයා ගන්න බැරුව ඉන්නේ. එනිසා ඉතාමත් පෑදිලිව අපි මේ 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 ඔය අයවැය ලේඛන අදන අය ආර්ථිකය ගැන කියන අය අර ඉන්නේ සීත කාමරවල රැයට කොක්ටේල් එකක් බිබි. මේ ගමේ ගොඩේ යන්නේ ගමේ ගිහිල්ලා කතා කළා නම් කොළකැඳ විකුණන්නේ මාත්‍යා කාව එයා කියයි ව්‍යාපාර තීරවද නැද්ද කියලා. ගමේ ගිහිල්ලා ඇව්වනම් බඩේරිඟු විකුණන්නේ ඒ ඒ කොවියා කාව ව්‍යාපාර තමුන්ගේ හොඳද නැද්ද කියලා කියයි. හැබැයි මෙතුමල්ලා ගමට යන්නේ පාරට යන්නේ මාමාර්ගයට යන්නේ.
මන්ත්‍රීතුමා කාලය අවසానයි.
මිනිස්සු ගැන දුකක් නැහැ. ඒ නිසා අපි පෑදිලිවම කියනවා මේ රට නැති කරපු මේ රට විනාශයේ විනාශයට ලං කරලා තිනවා. අද සංචාරක පොඩ්ඩෝ ගැන කතා කරනවා. සංචාරක පොඩ්ඩෝ ලෝන් එකගෙනම් බලන් ඉන්නවා. කිසිම ලෝන් එකක් නැහැ. බැංකුවට ගියාම කියනවා දෙන්න බෑ කියලා. ඒ නිසා අවසන් කරනවා ගරු සභාපතිතුමනි. බැංකුව වලට තමුන්නාන්සලා මොන නියෝග දුන්නත් බැංකු තමුන්නාන්සලා ගැන විශ්වාසයක් නැහැ කියන එක අපිට පේනවා. මොකද බැංකුව වලට තමුන්නාන්සලා ආණ්ඩුව සීනිය විශ්‍රාමික ජනතාවට ගෙවන අර වැඩි පොලිය ඒ ගෙවන්න තියෙන මුදලවත් රජය විසින් බැංකුව වලට ගෙවලා නැහැ බිලියන 22ක්. එතකොට කොහොමද බැංකුව රජය කියන දේ කරන්නේ? රජය කියන දේ ආන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුවක් ඉදිරිය තමුන්නාන්සලා මොනවා උත්සාහ කළත් තමුන්නාන්සලාගේ විශ්වාසය පළුදු වෙලා තියෙනවා. ඒ විශ්වාසය ගොඩනගා ගන්නකම් මේ රටේ ජනතාව තමුන්නාන්සලා විශ්වාස කරන්නේත් නැහැ. මේ රටේ කිසිම ආයතනයක් තමුන්නාන්සලා විශ්වාස කරන්නේත් නැහැ. ලෝකයේ කිසිම රටක් තමුන්නාන්සලා විශ්වාස කරන්නේත් නැහැ. එකම එක දෙයක් කරන්න පුළුවන්.
බොහොම ස්තුති කරනවා.
වැඩි පොලියට සල්ලි ගන්න පුළුවන් එච්චරයි.
රයිට්. බොහොම ස්තුති. ඊළඟට ගරු නියෝජ්‍ය අමාත්‍ය සුරේෂ් වඩිවේල් මන්ත්‍රීතුමා.
විශේෂමක සභේ තරවිතාගේ නඩති කොන්ට්‍රකන්ට ගෞරව උරුපිනවර්ගලේ பெருந்தெருக்கள் அமைச்சருடைய குறைநிறைப்பு விவாதத்திலே மலையக மக்கள் சார்பாக சில கருத்துக்களை முன்வைப்பதற்கு எனது நன்றியை சபைக்கு தெரிவித்துக்
கொள்கின்றேன்.
விசேடமாக கௌரவ கபீர் ஹசீம் அமைச்சர் அவருடைய அமைச்சிலே இந்த பெருந்தெருக்கள் சம்பந்தமாக குறைநிறைப்பு விவாதம் சம்பந்தமாக நிதி ஒதுக்கீடு சம்பந்தமாக மலையக மக்களுடைய பிரதிநிதி என்ற வகையில் நான் நினைக்கின்றேன். ஒரு பெரிய வரப்பிரசாதம். இந்த அமைச்சர் ஒரு சிறந்த அமைச்சர். அந்த அமைச்சருடைய அதிகாரிகள் சிறந்த அதிகாரிகள். இந்த அமைச்சின் மூலமாக பல்வேறு பெற்ற மாற்றங்களை நாங்கள் மலையகத்திலே உருவாக்கியிருக்கின்றோம். விசேடமாக என்னுடைய மாவட்டத்திலே என்னுடைய தேர்தல் தொகுதியும் ஊடுருத்து செல்கின்ற பதுளை செங்கலடி வீதி மிகவும் திறமையான முறையிலே வெற்றிகரமாக செயற்பட்டுக் கொண்டிருக்கின்றது. அது சம்பந்தமாக கௌரவ அமைச்சர்களுக்கும் அமைச்சருடைய அதிகாரிகளுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அது மட்டுமல்ல, பெருந்தோட்டங்கள பாதைகள் காப்பீடு செய்யப்படுவதும் அதே போன்று கான்கிரீட் பாதைகளும் இன்று மிகவும் வேகமாக நடைபெற்றுக் கொண்டிருக்கின்றன. ஒரு சில பின்னர் இருந்த போதிலும் கூட சம்பந்தமான நடவடிக்கைகளை நாம் மேற்கொண்டிருக்கின்றோம். இதே போலவே மிகவும் தூர பிரதேசமான மலை சேர்ந்த ரோபரி மற்றும் ரோபரி தோட்ட பாதை அதே போன்று ஒய்ய உடவேறிய பிரதேசங்கள்லாம் இந்த உல்லாச பிரயாணத்தில் கவர்க்கும் மூலமாக அந்த பாதை சிறப்பு சம்பந்தமான சில விடயங்களை நாங்கள் அமைச்சரோடு பேசியிருக்கின்றோம். அது சம்பந்தமாகவும் நடவடிக்கை இருப்பதாக கௌரவ அமைச்சர் தெரிவித்திருக்கின்றார். ஆகவே இந்த அமைச்சு இந்த அமைச்சர்களை சிறப்பாக நடத்தி கொண்டிருக்கின்ற அதிகாரிகளுக்கு மலைய மக்கள் சார்பாக நன்றிகளை தெரிவித்துக் கொள்கின்றோம். தொடர்ந்து அமைச்சருக்கும் அந்த அதிகாரிகளுக்கும் கூடுதலான சக்தியும் இறைவனுடைய ஆசியும் கிடைக்க பெற வேண்டும் என நான் தெரிவித்துக் கொள்கின்றேன். விசேஷம் அங்கேயான கமிட்டி பார்லிமெண்ட்டையும் அது அபிகாருக்கு அபிராசியம் அமைத்து மாட்டார் ஏ அமாத்தியாசி நிதார்த்து மாட்டார் வத்துக்குற ஜனதா வேணும் மங்க ஸ்தூத்தி வந்தேனோ பதுல இந்த செங்காடி மார்க அது இத்தியாச கவதாத் நெதி விதியட்ட மே வெடிதீவு கரகணி ஆனவா ஏ பாரணிசா விசேஷம பதுல பசரல் உணுகல மாசியோகி பிபில ஆறாம் ஏ செங்கலி மார்க இதா வேகிங் இதா தக்ஷ விதிட்டு ஏ கட்டது கரணும் ஏ வித்தியா நெவே வத்துக்கர ஜனதா நியோத்தி ஏட்டிட்டு வத்துக்கரங்க அப்பிட்டு கரணபரி பாரல் கொடுக்கட்டு தரு கபிராசி மமத்துமாக அமத்தியான் சிங் அப்பி கோங்கிரீட் சா காப்பட் பிலிபந்த வட பிலிகள் டிக்க அப்பி கரகணி ஆனவா ஏ சம்பந்தம வத்துக்கர ஜனதா வேணும் அப்பி ஸ்தூத்தி வந்தோம் அமத்தியான் சிறிதார்த்து மாட்டா தரு அமத்து மாட்டா அப்பி ஸ்தூத்தி வந்தேனோ அப்பி வெனசாக்கு தக்கினோம் விஷயம் வத்துக்கர ஏமே காப்பட்டே தி முன்ன தெங்காப்பி காப்பட் பாரல் கரணியனோ தவ இல்லி மத்கர்ல தீனோ விஷயம் அதி துஷ்கர பிரதேசன மடூர் சீம ரோபரி வத்து மார்கே இவகேம மே ஒய்ய உடவேரி பெத்த மார்கே அணிக்குத்துவாது மார்கெட்டிக்கு ஒக்கம் கரணோட வத்தாத் கமத் எக்கத்துவீரா சம்பந்தவன கட வெடகட்டு துட்டிக்க அப்பி கரகணி அனவா மே அமாத்தியான்சரா வெங்கர்ல தீன மே ரன் மாவத்த முதலை ஏகனிசா அப்பி வத்துக்கிற ஜனதா எமதாம கிளகுண சரக்கான ஜனதா வெட்டிட்டு அப்பி சூத்தி வந்தேனோ ஆய் நிரதாரிய சக்திமத் கரண்டாத் இவகேம கர அமத்து மாட்டாத் அப்பி சக்திமத் வெண்டு அப்பி வெடகட்டு துட்டி கரகணி அனவா இதிரியதி தப்பி வளாபுரத்துவனா தவத் தடுவாட்டி கத்தினா ஏட்டி கத் இஸ்தர கரண்டு அது போலவே இந்த நேரத்திலே நான் கூற விரும்புகின்றேன். விசேஷமாக அவர் பிரதம மந்திரி அவர்கள் கூடுதலாக கவனத்தை செலுத்தி வருகின்றார். கடந்த காலங்களில் இந்த நாட்டில் நடைபெற்ற அசாதாரண காலகட்டத்திலே காலத்தின் போது சந்தேகத்திற்கிடமான வகையிலே சில முஸ்லீம் எங்களுடைய சகோதரர்கள் கைது செய்யப்பட்டிருந்தார்கள். அவர்களை இன்று நிரபராதி என விசாரணை மூலமாக தெரிவித்திருக்கின்றவர்களை உடனடியாக அவர்களை விடுதலை செய்ய வேண்டிய நடவடிக்கைகளை மலைய மக்களுக்கு விரும்புகின்றார்கள். ஆகவே எங்களுடைய இந்த நாட்டை நாங்கள் மதத்தால் வேறுபட்டாலும் மொழியால் ஒன்றுபட்டிருக்கின்ற முஸ்லீம் சகோதரர்களுக்கு எந்த ஒரு ஆபத்தும் வரும்போது நாங்கள் முழுமையாக அவர்களோடு தோளோடு தோல் நின்று உதவுவதற்கு நாங்கள் ஆயத்தமாக இருக்கின்றோம். சிறுபான்மை மக்கள் என்ற வகையிலே இந்த நாட்டை வாழ்கின்ற தமிழ் முஸ்லீம் மக்கள் உறவு என்றும் நீடித்துக் கொண்டே வந்திருக்கின்றது. வடகிழக்கு மலையகத்திலே வாழ்கின்ற எமது முஸ்லீம் சகோதரர்களுக்கு பிரச்சனை வரும்போது குற்றவாளி அற்றவர்களாக அவர்கள் காணப்படும் போது அவர்களோடு கரம் கோர்த்து அவர்களுடைய வாழ்விலே ஒரு சுதந்திரமான வாழ்விலே வளரக்கூடிய வழிவை அமைப்பதற்கு மலைய மக்கள் என்றுமே அவர்களோடு கரம் கொடுத்துக் கொண்டிருக்கின்றார்கள். அதே போன்று தொடர்ந்து இந்த பெருந்தோட்ட மக்களுடைய வாழ்விலே இன்னொரு பிரச்சனை பெருந்தோட்ட கம்பெனிகள் மூலமாக இருக்கின்ற இடையூறுகளுக்கும் நான் போலீஸ் நிலையங்களுக்கு ஏற்கனவே அறிவுறுத்தல் கொடுத்திருக்கின்றேன். அதே போல போலீஸ் மா அதிபருக்கு நான் தெரிவிக்கின்றேன். மலையகத்திலே எவ்விதமான அசாதாரண சூழலையும் ஏற்படுத்துவதற்கு தோட்ட நிர்வாகம் அல்லது பெருந்தோட்டத்தை கண்காணிக்கின்ற கம்பெனிகளுடைய எடுபடிகளாக இந்த போலீஸ் திணைக்களங்கள் செயற்படக்கூடாது என்பதை இந்த பாராளுமன்றத்திலே ஆணித்தரமாக நான் கூறி வைக்க விரும்புகின்றேன். வடகிழக்கிலே ஆயுதங்கள் ஏந்தி இளைஞர்கள் பாரிய ஒரு போர் இந்த நாட்டிலே 30 வருட காலமாக இந்த முஸ்லீம் சகோதர மத்தியிலே இன்னொரு பிரச்சனை வந்து கொண்டிருக்கின்றன. ஆகவே மலையகத்திலே வாழ்கின்ற இளைஞர்களை யுவதிகளை காப்பாற்ற வேண்டிய வழியும் அதே போன்று அவர்களை சரியான வழியில இட்டு செல்ல வேண்டிய பாரிய பொறுப்பு அந்த மக்களுடைய பிரதி என்ற வகையிலே எங்களுக்கு இருக்கின்றது. ஆகவே பொறுப்புள்ளவர்கள் பொறுப்பாக நடந்து கொண்டு எமது மக்களுடைய மலையக மக்களுடைய வாழ்வியல் ஒரு பாரிய மாற்றம் அதே போன்று மலையகத்திலே கல்வியை ஒரு பாரிய புரட்சி இன்று பெருபேர்கள் இன்னொரு வித்தியாசமான முறையிலே மிகவும் விசேஷ பெருபேர்களை மலையக பாடசாலைகளில் இன்று மாணவர்கள் தந்து கொண்டிருக்கிறார்கள். அதற்கு அங்கு சேவை செய்கின்ற அதிபர் ஆசிரியர்கள் தியாக மனப்பான்மை செயற்பட்டுக் கொண்டிருக்கிறார்கள். அவருக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றோம். அதே போன்று அருகிலுள்ள பாடசாலை நல்ல பாடசாலை என்ற வேலைத்திட்டத்தின் கீழ் பல கோடி ரூபாய் நிதியை ஒதுக்கி தந்த இந்த அரசாங்கத்திற்கு மலைய மக்கள் என்றும் நன்றி உணர்வார்கள். இவை அனைத்தையும் சுதந்திரமாக மலைய மக்கள் அனுபவிக்க கௌரவ ரணில் விக்ரமசிங்க பிரதம மந்திரியும் ஐக்கிய தேசிய கட்சியும் எங்களோடு முழுமையாக இருக்கின்றது. மலைய மக்களும் அந்த கட்சியோடும் தலைவர் கௌரவ ரணில் விக்ரமசிங்க அவர்களோடும் தொடர்ந்து நாம் கரம் கோர்த்திருக்கின்றோம் என்பதை இந்த சபையில நான் தெரிவித்துக் கொள்கிறேன். நன்றி.
நன்றி. மீலங்கட கரு விஜித பேரகோட மந்திரித்துமா ஒவ்வொத்துமான வினாடி பஹாக் தீனம்
கரு மந்திரித்துமணி வினாடி ஹத்தாக் தீபுணவர்
வினாடி ஹத்த கோமாரி அடுவேலா தேம் பஹாய்
ஷேயான் சேம் சிங் மந்திரித்துமா என்ன நைந்த மட்ட தேக் வெளிப்புற தேண்டு கரு மூலாசனாரோட மந்திரித்துமணி அது தவசே மகாமார்க அமாத்தியான்சே பரிபூரக அஸ்தமேந்து பரிபூரக அஸ்தமேந்து அனுமத கரகான்னட்டாத் இவகேம சக்ரிய வகக்கீம் கலமனாக்கரண பணத்த பிலபந்தவாத் இவகேம நிஷ்பாதன பது பிலபந்தவாத் கதாகரண மே மொஹத்தே விசேஷ காரணா கீபேக் சந்தான் கரண்ட தீனோ முகத முதல் அமாத்தி துமா சந்தான் கலா බදු ප්‍රතිශතය ගත්තම 18%ක් ඍජු බදුත් 82%ක් වක්‍ර බදුත් මේ රටේ ජනතාවගෙන් අය කරනවා කියලා. ඒ වගේම මේ බදු ප්‍රමාණය වෙනස් කිරීමටත් අනිතක නව ආදායම් මාර්ග සකස් කර ගැනීමටත් එතුමා ක්‍රියාමාර්ග ගන්නවා කියලා සඳහන් කළා. ඒ වුණත් විශේෂයෙන් මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ රටේ සමහර නිෂ්පාදන වලින් ලබා ගන්න පුළුවන් ආදායම නිවැරදිව ලබා ගැනීමට ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලකම. අපි දන්නවා වසර ගණනාවක් තිස්සේ මේ ආණ්ඩුව අයවැය ගණනාවක් ඉදිරිපත් කරා. ඒ අයවැය තුල ජනතාවට සිහිනලොවක් මවාපාලා ලස්සන වචන, හරබර සංකල්ප, අලංකාර කැටයම් ආකර්ෂණ සහිත මෝස්තර සහිත අයවැය ලේඛන ගණනාවක් තමයි ඉදිරිපත් කළේ. හැබැයි අවසානයේ බැලුවම මේ ඉදිරිපත් කළ අයවැය තුලින් හිස් නිසරු බොල් ප්‍රතිඵල තමයි ලැබිලා තියෙන්නේ. ඒ නිසා තමයි ණය ප්‍රතිශතය මේ අවුරුදු 4 මාර්තුර වැඩි වෙලා තියෙන්නේ. ආර්ථික වර්ධන වේගය අඩු වෙලා තියෙනවා. විදේශ ඉපයුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙම බැලුවම මේ ආර්ථිකය ඇවිල්ලා තියෙන්නේ කොයි තැනටද කියන එක ප්‍රශ්නයක්. අපි හිතන්නේ තව ටික කාලයක් යනකොට මේ ආර්ථික හිර වෙයි. කොහේ හරි ආර්ථික හිර වුණොත් මේක මුළු රටටම ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන් මම මේ කතා කරන්නේ මොනරාගල දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා මේ දිනවල. ඒ තමයි මේ ගම්මිරිස් වගාව. මොකද නිෂ්පාදන බදු අය කරන්න රජය කටයුතු කරමින් සිටින මොහොතක, ඒ බදු නිරන්තරම අය කරමින් සිටින මොහොතක හැබැයි මේ රටේ නිෂ්පාදනයට බාධා එල්ලවන කාරණයක් තියෙනවා. මේ දවස්වල ගම්මිරිස් නෙලන කාලේ, අස්වැන්න නෙලන කාලේ ගොවි මහත්මයෙක් මට හම් වෙලා මේ මෑතකදී සඳහන් කරා අක්කර 6ක ගම්මිරිස් වගාවකින් ඔහු ලබන ආදායම මේට අවුරුදු 4-5කට කලින් ඔහු ලබාගත් ආදායම තමයි 116,000ක් පමණ. හැබැයි වර්තමානයේ තුමට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන 103ක පමණ ආදායම. ඉතින් මේ නිසා මේ ආදායම අඩු වෙනකොට මේ අයට ජීවත් වීම ප්‍රශ්නයක් වගේම මේ වගාවන් නඩත්තු කිරීම ප්‍රශ්නයක් වෙනවා. දවසකට ගම්මිරිස් කිලෝ එකක්, අමු ගම්මිරිස් කිලෝ එකක් නෙලන්න රුපියල් 60ක් එක කෙනෙක් එක ගොවියෙකුට දෙන්න වෙනවා. එතකොට මොහුට ඉතිරි වෙන ගම්මිරිස් කිලෝවකින් රුපියල් 90ක් 80ක් අතර විතර ප්‍රමාණයක්. මේකෙන් නඩත්තු කරන්න, ඒ වගේම පොහොර දාන්න, කප්පාදු කරන්න ගියාම මේ ගම්මිරිස් වගාවෙන් ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අපි දන්නා සුළු අපනයන භෝග අතර ගම්මිරිස් වගාව සුවිශේෂ වගාවක්. අපේ ගම්මිරිස් වගාවට තියෙන විදේශීය ඉල්ලුම අඩුනේ මොකද්ද කියන කාරණය පිළිබඳව මම හිතන්නේ මේ රටම දන්නවා. වියට්නාමෙන් ඒ බාල ගම්මිරිස් ගෙනල්ලා ඒවා ලංකාවේ ප්‍රමතියෙන් යුතු ගම්මිරිස් එක කවලම් කරලා නැවත පිටරටට ප්‍රතිපනයනය කරාම මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා මේ ලංකාවේ නමකට වෙනවා විතරක් නෙමෙයි ලංකාවේ මේ වැනි ගම්මිරිස් වලට තියෙන ඉල්ලුම අඩු වෙන. ඉල්ලුම අඩු වෙනකොට අපේ නිෂ්පාදකයෝ අධෛර්යමත් වෙනවා. ඒ අයට ලැබෙන ආදායම අඩු වෙනවා. මේක රටට බලවත් ප්‍රශ්නයක්. අද වෙනකොට අපිට විදේශ විනිමය වැඩි වැඩියෙන් අවශ්‍යයි. මොකද අපේ ආනයන විදියම ඩොලර් බිලියන 20ක් වෙනකොට අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. වෙළඳ හිඟය ඩොලර් බිලියන 10ක් තියෙනවා. එවැනි අවස්ථාවකට අපිට වැඩි වැඩියෙන් විදේශ විනිමය අවශ්‍ය වෙනවා. විදේශ වත්කම් අවශ්‍ය වෙනවා. විදේශ සම්පත් අවශ්‍ය වෙනවා. එහෙම වෙලාවක අපිට ලබා ගන්න පුළුවන් වැඩි ආදායමක් තමයි සුළු අපනයන භෝග ප්‍රවර්ධනය කිරීම. අපේ ප්‍රාථමික කර්මාන්ත කියලා අමාත්‍යංශයක් තියෙනවා. මේ අමාත්‍යංශයෙන් කිසිම වැඩපිළිවෙලක් නැහැ. රජයේ මැදිහත් වීමක් නැහැ. මේ නිසා ගම්මිරිස් වගා කරන ගොවියෝ අද අසරණ තත්ත්වයට පත් වෙලා තිනවා. අද මේ මහපාරේදී මේ ගනුදෙනු බේර ගන්න තත්ත්වයට මේ ජනතාව පත් වෙලා තිනවා. හැබැයි කිසිම සහනයක් නැහැ. අපි දන්නවා දැන්ට අවුරුදු 3-4කට කලින් වියලි ගම්මිරිස් කිලෝක මිල රුපියල් 1500ක් විතර වෙනවා. හැබැයි අද වෙනකොට මේක ගම්මිරිස් කිලෝ එක රුපියල් 500 දක්වා 400 දක්වා අඩු වෙලා තිනවා. අමු ගම්මිරිස් කිලෝක මිල මීට කලින් රුපියල් 600 500 දක්වා මට්ටමක තිබුණා. හැබැයි මේ වෙනකොට අමු ගම්මිරිස් කිලෝක මිල 140 දක්වා අඩු වෙලා තියෙනවා. මේ නිසා මේ ගම්මිරිස් අස්වැන්න නෙලීමත් අද මේ ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් අපේ ලංකාවේ ගම්මිරිස් ගත්තම හොඳ සුවඳ තියෙන, සැර තියෙන, ප්‍රමතියෙන් යුතු ගම්මිරිස්. හැබැයි අද වෙනකොට මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. ලෝක නිෂ්පාදනයෙන් ගත්තම 7 වෙනි ස්ථානයේ තමයි ශ්‍රී ලංකාව. ගම්මිරිස් අපනයන කරන රටවල් අතර මම හිතන්නේ 5 වෙනි ස්ථානයේ ලංකාවේ තියෙනවා. මේ වෙනකොට හෙක්ටයාර 33,000ක පමණ ප්‍රමාණයක භූමි ප්‍රමාණික ගම්මිරිස් වගා කරන මේ ගම්මිරිස් වගාවෙන් ජීවත් වෙන අය ඉන්නවා ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණය. පොළොන්නරුව, කුරුණෑගල, කෑගල, රත්නපුර, මාතලේ මහනුවර, මොනරාගල, බදුල්ල වගේ දිස්ත්‍රික්කවල ජනතාව වැඩි වශයෙන් මේ ගම්රිස් වගාවට පෙළඹිලා තියෙනවා. ගෘහාශ්‍රිතව අනෙක් දිස්ත්‍රික්කවලත් අඩු වැඩි වශයෙන් මේ වගාවන් සිද්ධ කරනවා. ඒ නිසා මේ පිළිබඳ විශේෂයෙන් රජයේ අවධානය යොමු වෙන්න ඕනේ. නිෂ්පාදන බදු අය කරනවා වගේම බදු ව්‍යුහය වෙනස් කරනවා වගේම නවාදායම් මාර්ග වැඩි කරනවා කියලා ආණ්ඩුව බොරු පුරසාරම් දොඩනවා වෙනුවට මේවට සැබෑ විසඳුම ලැබලා දෙන්නට යහපාලන ආණ්ඩුව ලිච්ඡවී පාලනය කියලා මේ පාලනේ ලස්සන වචනවලින් සරසලා විවිධ සංකල්ප ඉදිරිපත් කරලාට වැඩන්නේ සැබෑ විදියට මේ රටේ පය ගහලා ජීවත් වෙන මිනිසුන්ගේ ආර්ථිකය සකස් වෙන මේ මිනිසුන්ට ආදායම් ලැබෙන මාර්ගයක් සකස් කරන්නට ශ්‍රී ලංකාව ගත්තම මේ ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය ඒ වගේම පස භෞතික තත්ත්වයන් මේ සියල්ල ඕනෑම දෙයකට විශේෂයෙන් කෘෂිකාර්මික වගාවන් වලට සුදුසු භූමියක් සුදුසු භෞතික පරිසරයක් තියෙනවා. ඉතින් මේකෙන් උපරිම ප්‍රයෝජන ගැනීම රජයේ වගකීමක්. ඉතින් මේ නිසා මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් විදියට මේ වගේ ප්‍රයෝජනෙ ගන්නට බැරි වෙලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ ගම්රිස් වගාව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙනකොට ස්ථාවර මිලක් නියම කරන්නටත් දේශීය නිෂ්පාදනය වැඩි දියුණු කිරීම මගින් එකතු කළ අගය ඉහළනම් වීම තුළ මේ වගාවන් වැඩි දියුණු කරලා ඒ නිෂ්පාදනය ක්‍රමවත්ව අපනයනය කිරීමෙන් විශාල ආදායමක් ලබා ගන්න පුළුවන්කම් වෙනවා. ණය පහසුකම් සැලසඳරත් නිෂ්පාදන සහනාධාර ලබා දීමටත් රජයේ මැදිහත්වීම උපරිම මට්ටමින් සිදු කළොත් තමයි මේ රටේ ජනතාවට මේ නිෂ්පාදන කාර්යයට යොමු වෙලා රට ජාතිය වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය කැප කරලා ඒ ශ්‍රමයට දහඩියට කඳුලට වටිනාකමක් මේ උපන්බිම වෙනුවෙන් එකතු කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රජයේ මේ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕනේ. මේ නිසා විශේෂයෙන්ම කිසිදු පාලනයකින් තොරව විදේශ රටවලින් අපනයන කරන භෝග වර්ග ගෙන්වීම නතර කරන්නට ඕනේ. ස්ථාවර මිලක් නොමැතිවීම ප්‍රශ්නයක් අපිට මතකයි. මේ අමාත්‍යාංශයේ ඇමතිතුමා දයාගමගේ මෙතුමා වතාවක් පොරොන්දු වුණා මේ ගම්මිරිස් මිලට ස්ථාවර මිලක් ලැබලා දෙනවා කියලා. රුපියල් 900ක ස්ථාවර මිලක් ලැබලා දෙනවා. හැබැයි ඒක පුහු නිසරු බොල් ප්‍රලාපයක් බවට පත් වෙලා අද වෙනකොට ගම්මිරිස් ගොවියෝ ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මේ ආණ්ඩුවේ අවධානය යොමු කරලා මේ ජනතාව මේ නිෂ්පාදකින් බේර ගැනීමට කටයුතු කරන්න කියන කාරණය සිහිපත් කරනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන සෞඛ්‍ය සම්පන්න ආර්ථික දේහයක් ගොඩනගා ගැනීමට නම් තිබෙන අවකාශයන් තුළින් උපරිම ප්‍රයෝජනයට ගන්නට ඕන. මේ සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති වගේම මේ ප්‍රතිපත්ති නිවැරදිව ක්‍රියාත්මක කරන්න පුළුවන් යාන්ත්‍රණයක් තියෙනවා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ ආණ්ඩුවේ? අද ආණ්ඩුවේ ඇමතිවරු සමහර අමාත්‍යංශ යොදාගන්නේ තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරගන්න, තමන්ගේ ආදායම වැඩි දියුණු කරගන්න. ඉතින් එහෙම ප්‍රශ්න ගණනාවක් පහුගිය කාලේ අපිට අහන්න ලැබුණා. අද දවසේ විශේෂයෙන්ම දයාගමගේ මැතිතුමාගෙන් අද ප්‍රශ්නයක් ඇහුවා. සමෘද්ධි ප්‍රතිලාභීන් 106කට අලුතින් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේදී ඒ අයට ටී ෂර්ට් ලබා දීම සහ ඒ උත්සව වලට වියදම් සඳහා මිලියන 300ක් වියදම් කරනවා. ඒ මිලියන 300 වියදම් කරන්නේ අර 106කගේ ඒ ප්‍රතිලාභීන්ගෙන් එක්කෙනෙකුගෙන් රුපියල් 500 ගානේ අය කළා. ඉතින් මේක ඇහුවම ඇමතිතුමාට කට උත්තර නැහැ. ඇමතිතුමාගෙන් අහනවා මේ මුදල් හොයාගත්තේ කොහොමද? මේ මුදල් වැය කරන්නේ කොහොමද? හැබැයි ඇමතිතුමාට දෙන්න උත්තරයක් නැහැ. ඇමතිතුමා වටේ යනවා. ඒ නිසා බොරු පුරසාරම් වලින් තමන් කරන වැරදි වැඩ වහගන්න කටයුතු කළත් අද මේ සියලු දෙනා නිර්වත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ වැරදි වැඩ නිසා අද ආණ්ඩුව බොහොම අසරණතාවයට පත් වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ කරන වැරදි වලින්. අද සෞඛ්‍ය ක්ෂේත්‍රය බලන්න, අද සෞඛ්‍ය ඇමතිතුමාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපසභාපති තනතුර ලැබිලා තියෙනවා. හැබැයි උපසභාපති තනතුර ලැබුණට අද සෞඛ්‍ය ක්ෂේත්‍රයට මොකද වෙලා තියෙන්නේ? අද මුදල් ඇමතිතුමාකව ස්ට්‍රෙන්ත් ලැබලා දෙනවා, ඖෂධවල මිල අඩුනවා, මේ වගේ බොහෝ දේවල් කිව්වා. ජනතාවගෙන් ලබා ගන්නා බදු ආදායමෙන් ජනතාවට අධ්‍යාපනය සම්බන්ධයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් කරනවා කියලා තියෙනවා. ඒක ආණ්ඩුවේ වගකීමක්. ජනතාවගෙන බදුවලට බදු මුදල්වලට ජනතාවට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන. මේක රජයේ වගකීමක් තමයි සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කරන එක. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තම සෞඛ්‍ය සම්බන්ධයෙන් අද බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. 2018 වසරේ ඖෂධ වර්ග 85ක් භාවිතයෙන් ඉවත් කළා තියෙනවා. හැබැයි භාවිතයෙන් ඉවත් කළා තියෙන්නේ ප්‍රමිතියෙන් අඩුකම නිසා. මේ ඖෂධ වර්ග ප්‍රමිතිය තොරයි කියලා සොයාගන්න විට 80%කට වැඩි පිරිසක්
අවසන් කරන්න ඔබතුමාගේ
කාර්යය රෝගීන් භාවිත කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් බිලියන 20කට වඩා වැඩි ප්‍රමාණයක්
පිළිකා රෝගීන්ට ඖෂධ ලබා දීමේ වංචා සිදු වෙලා තියෙනවා. මේක විගණන වාර්තා වලින් හෙළි වෙලා තියෙනවා. ඒ නිසා මේ දූෂණය වංචාව අක්‍රමිකතාව නැති කරලා මේ රට නිවර්දි මගකට ගෙනියන්න ආණ්ඩුව කටයුතු නොකළොත් මේක ප්‍රතිපාක ආණ්ඩුවට මූණ දෙන්න සිද්ධ වෙයි කියන කාරණේ මේ වෙලාවේ සිහිපත් කරනවා.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා විනාඩි 5යි.
මුලාසලික සභාපතිතුමනි, අද මහා මාර්ග සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශය යටතේ මිලියන 65,000ක් පරිපූර්ණක අස්තමෙන්තුවක් හැටියට ඉදිරිපත් කරන අවස්ථාවේදී මහා භාණ්ඩාගාරයෙන් හෝ වෙනයම් හෝ මොන ක්‍රමයකට හෝ අමාත්‍යාංශයේ ඉදිරියට ගෙන යාම සඳහා මේ පරිපූර්ණක අස්තමෙන්තුව ඉදිරිපත් කළත් මං හිතන්නේ මේ රජයට මේ මුදල් කර්මනාකාරීත්වය පිළිබඳව මොන ඇමතිවරයා හිටියත් මොන නිලධාරියා හිටියත් ජනතාව මහා දැඩි අප්‍රසාදයෙන් මේ කඩා වැටීම තුළ ඉන්නේ. ඊයේ විදුලිය තමුන්නාන්සේ කතා කරන මගේ වෙලාව දෙන්න, තමුන්නාන්සේ උත්තර දෙන්න, මගෙන් භාගයක් කරගෙන තමුන්නාන්සේ උත්තර දෙන්න හා හූ ගහලා වැඩක් නැහැ. ඊයේ රෑ විදුලිය කපලා මොකද විදුලි බල අමාත්‍යාංශයට ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් මුදල් ගෙවලා නැහැ. එතකොට කවුද මේ ආණ්ඩුව කරන්නේ? කවුද මුදල් ගෙවන්නේ? කවුද මේ ඇමතිවරු? කවුද මේ නිලධාරීන්? අමාත්‍යාංශ දෙකම එකයි මේ ආණ්ඩුවේ. මේ මුදල් කර්මනාකාරීත්ව බිඳුවට වැටිලා මෙව ඍණ යන්නේ. මිනිස්සු කළුවරේ හිටවන්නේ නැහැ කිව්වා, ඇමතිවරයා පොරොන්දුවක් දුන්නා. හැබැයි ඊයර දෙකට ලයිට් කපලා පහට ආවේ ලයිට්. මොන ආණ්ඩුවක්ද මේ? මුදල් කර්මනාකාරීත්ව නෙවෙයි තමුන්නාන්සේට මේ මේ පාර්ලිමේන්තුවේ මේ විනාශ කරන මුදල් ටික තිබ්බනම් ඇති. මේ 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 ආණ්ඩුව ගෙනියන්නේ සම්පූර්ණයෙන් තමුන්නාන්සලා අසාර්ථක ආණ්ඩුවක් මේ ගෙනියන්නේ. දැන් හෙට අපි ගේනවා විශ්වාසභංග යෝජනාව. තමුන්නාන්සලා අයින් වෙලා යන්නේක තමයි හොඳ. මොකද තමුන්නාන්සලාට මේ දේ කරන්න බෑ. මද අද තමුන්නාන්සලාට ගිහිල්ලා මහ ජනතාව ඉදිරියට ගිහිල්ලා ඡන්දෙ ඉල්ලන්න අයිතියක් නැහැ. මිනිස්සු එනකල් බලාගෙන ඉන්නේ ඡන්දෙ දෙන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, පෙට්‍රල් ප්‍රමිතියෙන් තොරයි කියන එක, ප්‍රමිතියට අනුව කියන එක දෙකම සහතික දෙන ඛනිජ තෙල් සංස්ථාවේ ඒ විද්‍යාගාරය තුළ. දැන් ඒ විද්‍යාගාරය තුළ අනුමත කරපු පෙට්‍රල් තමයි ගෙනියලා මේ මිනිසුන්ගේ වාහනවලට ගහන්න. ඒ සෙඩ් එකේ අයිතිකාරයා දන්නේ නැත්තා, සම්පකාරයේ මුදලාලි දන්නේ නැත්තා, දන්නේ තනිකර ඛනිජ තෙල් සංස්ථාවේ ඒ ලැබවල ඉන්න අය. ඒගොල්ලන් කියනවා පෙට්‍රල් ප්‍රමිතියට අනුකූලයි කියනවා, ආයේ පහුවදා කියන ප්‍රමිතියෙන් තොරයි කියලා. මේක විසඳන්නේ දෙකම එක ආයතන. මොකද්ද මේ මල මගුල්? තමුන්නාසලට මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. තමුන්නාසල නටනවා. තමුන්නාසල තව මේ කිව්සුන් ටිකක් ගහන කීයක් හරි කොමිස් එකක් කරගෙන මේ රටේ මිනිස්සු නැති කරන්න තමයි තව මාස දෙකක් තුනක් හරි මේ දඟලන්නේ. මේක තමයි ඇත්ත කතාව. දැන් තව දෙයක්, කවුද පොලිස් ප්‍රතිපත් කරන්නේ? කවුද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්පත් කරන්නේ? මේ ආණ්ඩුවේ ජනාධිපති ඇතුළු පරිපාලනේ ඒගොල්ලන් පරිපාලනය කරගැනීමේ වගකීම ආණ්ඩුවේ ජනාධිපතිවරයා අගමැතිවරයාට ඇතුළු මේ කැබිනට් පන්දල ඇතුළු ආණ්ඩු පක්ෂයට අයිති. ගෙනල්ලා රිමාන්ඩ් එකට දානවා, අය අපදෙනවා. ඒගොල්ලන් රිමාන්ඩ් එකට දාන එක නෙවෙයි තියෙන්නේ. වැරද්දක් කරා නම් වැරද්ද නොකරන්ඩ වග බලා ගැනීම ආණ්ඩුවේ වගකීම. ඒ වගේම අද මහා මාර්ග අමාත්‍යාංශය ගැන කතා කරනවා. තමුන්නාන්සල අපි ඔක්කොම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මගේ අතින් කියනවා, මොනවා කරත් මහින්ද රාජපක්ෂට ආණ්ඩුව තිබ්බනම් අපි දනදා වදින්ට යන්නේ කොළඹ ඉඳලා හයිවේ අධිවේගී මාර්ගය කියලා. අද කොහෙද තියෙන අධිවේගී මාර්ගය? තව අවුරුදු 5කට හදන්න බෑ තමුන්නාන්සල මේක හිටියොත්. මේක තමයි ඇත්ත. 2018 දෙසැම්බර් මාසේ ඉවර කරන්න තිබ්බ අධිවේගී මාර්ගය කොහෙද නැවතිලා තියෙන්නේ? තමුන්නාන්සලට මේ මාස දෙක තුන ඇතුළත ලොක් කරන්න පුළුවන්ද? මහා මාර්ග ගැන කතා කරන අරක හැදුවා මේක හැදුවා කියලා මේ රටේ ඇස් පියාගෙන යන්න පුළුවන් මහා මාර්ග පද්ධතියක් හැදුවේ කවුරු මොකා එපා කිව්වත් මහින්දගේ ආණ්ඩුව කියන එක අපි බොහොම පැහැදිලිව පිළිගන්න ඕන. අද මුදල් ඇමතිවරයා අසාර්ථකයි, අගමැතිවරයා අසාර්ථකයි, රටේ ජනාධිපතිවරයා අසාර්ථකයි. රාජ්‍ය නිලධාරීන් අද බිඳුවට වැටිලා ඒගොල්ලන්ට රාජකාරියක් කරගන්න ආයේ මේ ආණ්ඩුවේ එන ආණ්ඩුවකවත් රාජ්‍ය සේවකයෙකුට හදවත දෙකගුව වැඩ කරන්න පුළුවන් පරිසරයක් හදලා නැහැ. මේ ආණ්ඩුවේ ඉන්නේ හිලිඳලා පල්ලෙහාට් ගොල බියට වද්දලා අද පොලිස් පැතිවරේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරේ අත්අඩංගුවට අරගෙන හිතුනේලාට ගන්නවා, හිතුනේලාට එළියට දානවා. නඩු ලෝකයයි මේ ආණ්ඩුව ඇවිල්ලා නඩු විතරයි දාපු ද හිරේ ගියේ එකෙක්වත් නැහැ.
මහා බැංකුව කඩලා මහා ලොකුම හොරගම් කරපු ආණ්ඩුව තමයි මේ හෙළුවෙන් ඉඳගෙන අමුඩේ ගහන ඉන්න මිනිහට හු කියන්නේ. මේක තමයි ඇත්ත කතාව. කතා කරනකොට රිදෙනවා. මුදල් නැමැත්තුමා ඉන්නවා. තමුන්වහන්සේ දන්න මුදල් අමාත්‍යාංශයෙන් වෙන්කරා කෝටි 50ක මුදලක් සංචාරක අමාත්‍යාංශයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ හදන්න නාලපිටි ආසනයේ හයින් පෝට් කොටසේ ඉඩම් අමාත්‍යතුමා අක්කර 20ක් දුන්නා. ජනාධිපතිතුමා හෙලිකොප්ටරෙන් ගියේ මුල්ගල් තියන්ට. මුල්ගල් පැලවෙනවා. ගම් පෙරළිය අර පෙරළිය මේ පෙරළිය ගහනවා. මුදල් නැමැත්තුමා මේ ඉස්සලා මුල්ගල් තියනවා හදන්න. තමුන්නාන්සලා මුල්ගල් තියව පැලවෙනවා නාල පිටි. එව්ව හදලා ඉන්න. කොහෙද පාරවල් හදලා තියෙන්නේ? අතුපිනියල්ල පාරේද වාහන යන්න බෑ. මීතලාව මලංගුම පාරේ වාහන යන්න බෑ. ගම්පල ගිරාවුල්ල පාරේ දොර දෙකේ බස්ති වාද යන්න බෑ. ගරු සභාපතිතුමනි තමුන්නාන්සට පොඩ්ඩක් රිදෙනවා ඇති. මොකද තමුන්නාන්සද එක පැත්තකින් කැමැති. මොකද අපිත් එක්ක ඉන්නකොට තමුන්නාන්සල කිව්වත් අපි දන්නවා මචං මේක කෙලවිලා යනවා නම් හොඳයි කිව්ව එක තමයි මුලින් වාඩි වෙලා තියෙන උතන. ඇයි මොකද මේක ගෙන යන්න බෑ. තමුන්නාන්සට අද ගිහිල්ලා ඡන්දෙකට හොඳ වෙලාවට තමයි අපි ওই පැත්තේ ඉඳලා මේ පැත්තට ඇවිල්ලා හෙටත් අනිද්දාත් එන විශ්වාස භංගයට අපි විරුද්ධව ඡන්දෙ ගහනවා. දිනුවත් පෙරදුනත් තමුන්නාන්සල මහජන ඡන්දෙන් පරාදයි කියන එක මම බොහෝ පැහැදිලි කරමින් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගෞරවමන්තුමා.